ගරු සරත් ෆොන්සේකා මැතිතුමා, ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තිබෙනවා.
ගරු මුලසිරිනේ මන්ත්‍රීතුමනි, ස්තුතියි. අපි මේ පාස්කු ප්‍රහාරය ගැන දැන් අවුරුදු 5ක් තිස්සේ එහාට මෙහාට බෝලේ විසි කර කර බැන ගන්නවා. නමුත් අපි හැමෝමත් දන්නවා මේක කිසිම ප්‍රගතියක් වෙලා නැහැ, සාධාරණයක් වෙලා නැහැ. අගතියෙන්පත් වෙච්ච විඳිතයන්ට ඒ සාධාරණ වෙලත් නැහැ. ඒ සාධාරණ ඉෂ්ට කිරීම සඳහා අපට ශක්තියක් නැහැ කියලා අපි මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා. එතකොට ඒකෙන් ඔප්පු වෙන්නේ මේ විදියට මේක යනවා නම් මෙහෙම ඇදි ඇදි නැවතත් මේ රටේ මේ වගේ දෙයක් වුණත් ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ ආදීනව වෙන්නේ අද වෙලා තියෙන අවසාන ප්‍රතිඵලයම තමයි. එවනම් මේක ඉස්සර ප්‍රශ්නයක් තියෙනවා. ඒකන්ද මේක මා හිතන්නේ එහෙට මෙහෙට බෝලේ දාන්න නැතුව මේ වගේ ප්‍රශ්න විසඳගත්තේ නැත්නම් ජාතියක් හැටියට අපි මේක අනාගතයේදී මේවා මීට වඩා දෙගුණ තුන්ගුණ වෙලා එන්න පුළුවන්. අපි අතීතයේ ඉතාම දරුණු විදියට ත්‍රස්තවාදය නිසා දුක් විඳපු ජාතියක්. ඒකන්ද මේවා සාධානව අධ්‍යයනය කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න ඕන. පසුගිය අප්‍රේල් 21 වෙනිදාට අවුරුදු 5යි. අදට අප්‍රේල් මේ අප්‍රේල් 21ට අවුරුදු 5ක් ගියා. මට ත්‍රස්තවාදී ප්‍රහාරයල්ලලා බෝම්බය ගහලා ඒ ගැන කතා කරා කලින් කතා කරපු ඇමතුමා. මේ වෙනකොට අවුරුදු 18ක්. ඒකන්ද මේ බෝම්බ සෙල්ලම ත්‍රස්තවාදය ගැන අපිට ඉතා අමිහිරි අත්දැකීම් තියෙනවා. මේවාගේ අත්දැකීම් ඇතුවයි අපි මේ කතා කරන්නේ. කොමුණත් විඳිතයන්ට සාධාරණයක් වෙලා නැහැ. අපි දකිනවා කාදිනල් තුමා, මැල්කම් රන්ජිත් කාදිනල් තුමා හැමදාම ඉතා වේදනාවෙන් කතා කරනවා. එතුමා කතෝලික ප්‍රජාව වෙනුවෙන් කතා කරනවා. එතකොට එතුමාටත් මඩ ගහනවා, එතුමාටත් අපහාස කරනවා. නමුත් ඒක එහෙම නෙමෙයි වෙන්න ඕනේ. එතුමාගේ වේදනාව එතුමාට ප්‍රකාශ කරන්න ඉඩ දීලා අපි ඒගොල්ලන්ට සාධාරණය කරන්න මේ රටේ වෙලහැදෙන්න ඕනේ. මම විශ්වාස කරනවා කොමිෂන් සභා දාලා, කමිටු දාලා කවදාවත් මේ ප්‍රශ්නයට සාධාරණීකරණ කරන්න බෑ. ත්‍රස්තවාදියෙක් අල්ලීම, ත්‍රස්තවාදියෙක් අඳුනා ගැනීම කොමිෂන් සභා කමිටු හරහා කරන්න බෑ. ඒව කරන්න පුළුවන් බුද්ධිංශවලට, ඒව නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ නිලධාරීන්ට තමයි හැකියාව තියෙන්නේ, පළපුරුද්ද තියෙන්නේ. ඒ යාන්ත්‍රණ ශක්තිමත් කරන්න ඕනේ. ඒ යාන්ත්‍රණ ශක්තිමත් කරන්නේ නැතුව එක එක දේශපාලන නායකයෝ මේක ඇතුලේ කයිවාරු ගැහුවට, පම්පෝරි ගැහුවට අපි මේක අල්ලනවා, අපි කරනවා කියලා නීතිඥ හතර පහ දෙනෙක් වට කරගත්තට, කනත් අද්දෙකක් හැදුවට මේවා නිවැරදි කරන්න බෑ. මේවා කරන්නේ අදාළ යාන්ත්‍රය නිවැරදි කරන්න ඕනේ. යාන්ත්‍රය නිවැරදි කරන්න පළපුරුද්ද තියෙන, අද්දැකීම් තියෙන, ඒ කියන්නේ දැනුම තියෙන පුද්ගලයින්ට බාර වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි කවදා හරි මේකට සාධාරණ ඉෂ්ට වෙන්නේ. මේ ප්‍රහාර සිදු වුණ කාලවකවානුව ඒක බලපාපු ආකාරය, ඒ ප්‍රහාරය හරහා වාසි ලැබුණේ කාටද කියන්නේ, මේ ඔක්කොම ගැන මේ රටේ ජනතාව අවබෝධයෙන් ඉන්නවා. මොන වගේ කාලයකද, ඊට පස්සේ මොන වගේ මැතිවරණාවද, මොන වගේ දේශපාලන පසුබිමද රටේ තිබුණේ, කවුද ඒවා මාකට් කරේ, කවුද ඒවාගෙන් ප්‍රතිඵල ලැබුවේ, ඒක මේ රටේ ජනතාව දන්නවා. එතකොට ඊට අමතරව මේ සහරාන් කියන පුද්ගලයා, මේකේ ප්‍රධාන නළුවා, මෙයා මහවලකරුවා නෙවෙයි, නමුත් මේ වෙච්ච සිද්ධියේ ප්‍රධාන නළුවා, මෙයා කවුද ආශ්‍රය කරේ, කවුද මේ සහරාන් වීරයෙක් කරේ, සහරාන්ට පිළිගැනීමක් දීලා කොහෙන් ආපු මිනිහෙක්ද මේ? මිනිහට යුද්ධ ඉවර වෙලා ඉවරලත් මේ මිනිහට පඩි ගන්න පටන් ගත්තේ කවුද? මේ මිනිහා බුද්ධිංශත් එක්ක සම්බන්ධ කරගත්තේ කවුද? ඒවා සිද්ධ වෙනකොට අර සලේ වගේ මිනිහා, සලේ කියන පුද්ගලයා ඉදිරියෙන් ඉඳලා තියෙනවා ඒවත් සම්බන්ධ වෙලා. දැන් කිසි දෙයක් දන්නේ නැහැ, මුකුත් නැහැ වගේ අත හොද ගන්න හැදුවට ඒ අපරාධකරුවා නිර්මාණය කිරීම, එයා පිටිපස්ස හිට ගැනීම ගැන සලේට බේරෙන්න බෑ. මම දන්නවා සලේත් එක්ක සලේ බුද්ධියස වලින් මම අයින් කරලා තිබුණා. මම ගියාන් පස්සේ බුද්ධියස ප්‍රධානියා කරා ගෝඨාභය. ඊට පස්සේ සලේගේ දකුණු අත වගේ හිටු බොනිෆස් පෙරරා. ඊට කලින් එයා ගැන මම කතා කරා. බොනිෆස් පෙරරා නැගෙනහිර ආඥාපති වුණා. එයා ගැන ෆයිල් එක මගේ මේ ඉස්සරහා තියෙනවා. නැවතත් එයා අර්බුද ගැන මට මඩ ගහන්න අරම කතා කරොත් මේ ෆයිල් එක සමාජ මාධ්‍ය ජාලයේ දානවා. එයා මොන වගේ චර්තයක්ද, ඇයි මම ඉන්නකොට මම එයාට උසස් වීම පවා නුදුන්නේ කියලා. ඒකට මේ වගේ මිනිස්සු සහරාන් ආශ්‍රය කරා, සහරාන් වීරයෙක් කරා, මේ සාරාන්ගේ අකටයුතු එයා කරන නීති විරෝධී වැඩ ගැන 2014 නැගෙනහිරපු ආඥාපති පවා එයා ගෙන්නලා එයාට අවවාද කරලා තිබුණා. අනතුරු අඟවලා තිබුණා. නමුත් සාරාන් 2015 න් පස්සේ ආගියතක් නැති වුණා. ඒතකොට සාරාන් අල්ලා ගන්න අපෝසත් වෙච්ච මිනිස්සු කවුද? ඒ මිනිස්සු මෙයාට වා කියන්න ඕනේ. අපි දැක්කා පහුගිය දවස්වල බස් එකක් කැපිලා මං හිතන්නේ අලව්වේද කොහෙද? 40ක්ද කොහෙද මිනිස්සු මැරුණා. ඒ ඩ්‍රයිවර්ට දුන්නා ඉල්ලුම් ගා නියම කරා. එතකොට මෙතන මෙච්චර මිනිස් ඝාතනයක් වෙලත් මේකටත් වා කියවුතු මිනිස්සුන්ට දඬුවම් මේ දඩ ගෙවන්න කියලා. එහෙම නැත්නම් වන්දි ගෙවන්න කියලා බේරලා හරි හරියන්නේ නැහැ. එබැනම් අර ඩ්‍රයිවර්ට කියන්න තිබුණානේ වන්දියක් ගෙවන්න කියලා ජීවිතවලට. මේගොල්ලන්ටත් අර වගේ තදබල දඬුවම් ලැබෙන්න ඕනේ. මේ යුතුයකම පැහැර අරපු අයට රාජකාරිය පැහැර අරපු අයට මෙහෙම වෙන්න ඒ පරිසරය ගොඩනගවපු අයට. ඊට පස්සේ මේ ප්‍රහාරය එල්ල වෙන විට දැන් සැලේ මන් දැක්ක බෞද්ධසල්ගෙන එයා රටේ හිටියේ නැහැ කියලා. එයා රටේ හිටියේ නැහැ කියලා එයාට බේරෙන්න බෑ. රටේ ඉන්නවද නැද්ද කියන මේ වර්තමානයේ තියෙන තාක්ෂණය අනුව මේ වගේ මෙහෙයුමක් කරන්න එතන හිටගෙන ඉන්න ඕනේ නැහැ. දැන් මට බෝම්බ ගහනකොට ඒ බෝම්බකාරිය ගෙනාවු මොරිස් එතන පිටිපස්සේ හිටගෙන හිටියා. ඒ කාලේ තාක්ෂණය වෙනස්. ඒ ත්‍රස්තවාදීන් ක්‍රියාපේචක වෙච්ච ආකාරය වෙනස්. නමුත් දැන් මේ වගේ බෝම්බයක් පුපුරවන්න බෝම්බ කරුව පුපුරවන්න රට ඇතුළේ ඉන්න ඕනේ නැහැ. ඔහේ අවුරුද්දක් ඇතුළත රටේ නොහිටියා වුණත් ප්‍රශ්නයක් නැහැ. සංවිධාන කටයුතු කරන්න පුළුවන්. ඒවා සිද්ධ වෙන්න අරින්න පුළුවන්. බින් ලාඩන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ඇමරිකාවේ ගහනකොට බින් ලාඩන් ඇමරිකාවේ හිටියේ නැහැ. බින් ලාඩන් අරාබියෙන්ගෙන් තමයි ඒක ගැස්සුවේ. එතකොට ඒ වගේ තර්ක විතර්ක ගෙනෙල්ලා ඒගොල්ලන්ට මේ වගේ ගැලවෙන්න බෑ. දැන් රටේ තත්ත්වය මේ තත්ත්වයට වැටෙනකන් නිදාගෙන හිටියේ කවුද? දැන් මම මේවා කිව්වන් පස්සේ මෙතෙන්ට ඇවිල්ලා කැමර දෙයි මගේ බඩවැල් ටික එළියට ආවා. බඩවැල් ටික වෙන වාහනයක ගෙනිච්චේ. ඒ වගේ අద్భుත මෝඩ නිවට බියගුළු කතා කියන්න පටන් ගන්නේ. නමුත් යථාර්ථය තමයි මේවා වෙනකන් මේ රටේ ජනතාවගේ ආරක්ෂාව, රටේ ආරක්ෂාව, ආරක්ෂක අංශ බාරව හිටපු ඒ පුද්ගලයා නිදාගෙන හිටියා. ඒ වගේ ප්‍රතිඵලයක් හැටියට තමයි රටේ ත්‍රස්තවාදී අතුගාලා දාලා තිබුණ රටක නැවත ත්‍රස්තවාදයක් නිර්මාණය වුණේ. දැන් ඒ පුද්ගලයා මෙතන ඇවිල්ලා කෑ ගහලා මගේ ඇහුවට යුද හමුදා මූලස්ථානයේ බෝම්බයක් ආවේ නැද්ද කියලා. ඒ පුද්ගලයාට මම හැමදාම කිව්වත් තේරෙන්නේ නැහැ. ඒ බෝම්බේ එනකොට එරා නැමැතුමා මේ රටේ සටන් විරාමයක් තිබුණා. එතකොට අපේ බුද්ධි මෙහෙයුම් කරන්නේ නැහැ. අපි අත්අඩංගුවට ගැනීම කරන්නේ නැහැ.
ඔබතුමාට තව විනාඩි දෙකක් තිබෙනවා.
ඒ තර්කහ ගෙතරක ඉනාට වැඩක් නැහැ. මේ ප්‍රහාරය එන එක දිනය, කාලය, වෙලාව, ස්ථානය ඔක්කොම කියලා තිබුණා. එහෙමත් කියලා තියෙද්දි නිදාගෙන හිටියා. ඒකයි තියෙන ප්‍රශ්නේ. එතකොට මේ පුද්ගලයා මේ රටේ ආරක්ෂාව දුර්වල කරා. ආරක්ෂක කවුන්සලයේ තිබුවේ නැහැ මාස දෙකකට. ආරක්ෂක කවුන්සලයට අගමැතිතුමාට එන්න දුන්නේ නැහැ. නියෝජ්‍ය ආරක්ෂක කමිටියට එන්න දුන්නේ නැහැ. පොලිස්පතිට එන්න දුන්නේ නැහැ. ආරක්ෂක ලේකම්ට එන්න දුන්නේ නැහැ. මේ තොරතුරු දෙනකොට මේ තොරතුරු හම්බ වෙච්ච SIS එකේ හිටපු ප්‍රධානියා වටේට ලියුම් ගැහුව ඇරෙන්න දවසට දෙතුන් පාරක් ඒ හිටපු ආරක්ෂක කමිටියට කතා කරපු පුද්ගලයා දෙතුන් පාරක් හම්බෙච්ච පුද්ගලයා ඒ කාලය ඇතුළත මේ තොරතුරු ඇවිල්ලා දවස් 21ක් ඇතුළත මේ තොරතුරු කිව්වේ නැහැ ජනාධිපතිට කියන එක විශ්වාස කරන්න බෑ. මේක අනිවාර්යයෙන්ම අපි අපේ බලය හම්බුනාම මට මේ නිදහස ලැබුණොත් මගේ අතර මේ බලය ලැබුණොත් මම අනිවාර්යයෙන්ම මේකේ සුළුමුළු සොයලා මේ පුද්ගලයන් ජීනවා අනිවාර්යයෙන්ම නීතිය හමුවට. ඒක ගැන මට ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒක කරනවා කරනවාමයි අපි කොමිෂන් පත් කර කර ඉන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් කමිටු දදා ඉන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේ වෙලාව නාස්ති කරන්න ඕනේත් නැහැ. ඒ පුහේ රාජකාරිය කරන්න පුළුවන් වසරක් ඇතුළත කරන්න පුළුවන් කියන විශ්වාසය මට අනිවාර්යයෙන්ම තියෙනවා. ඊළඟට අපි දැක්කා මේකේ අපි පාර්ලිමේන්තු කාර්ක සභාවක් තිබ්බා. ඒකට අපි එක එක අය ගෙන්නුවා. ඒ කාර්ක සභාව කියන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එතනදී අපිට කරන්න පුළුවන් උනේ මේකට මේ නොසැලකිල්ලෙන් වැඩ කළා මේ වගකීම් අතහැරුව මිනිස්සු, අතපසු කරව මිනිස්සු කවුද කියන එක විතරයි කියන්න පුළුවන් උනේ. එතනදී මේ මෛත්‍රීපාල සිරිසේන කියන ඒ ආරක්ෂක කැමති ඒ වෙලේ මේක ගැන කිසි උනන්දුවක්
නැහැ.
බෝම්බ යනකොට සිංගප්පූරේ එයා හිටියා. සිංගප්පූරේ වෙලාව එතකොට 12:00යි. එහෙන් 3ට පිටත් වුණ ශ්‍රී ලංකෙන් ගුවන් යානේ සීට් තිබුණා ආවේ නැහැ. මට මෙඩිකල් චෙක් අප් එකක් තිබුණා කිව්වා. ආපහු එහෙන් රෑ 9ට පිටත් වුණ ගුවන් යානේ මෙහෙට රෑ 9ට ඒකෙත් ආවේ නැහැ. මෙඩිකල් චෙක් අප් එකක් තිබුණා කිව්වා.
කාලය අවසන්
කරමුද? අපරාධයක් වෙලා ආරක්ෂක කැමතියා කොහෙට හරි වෙලා මෙඩිකල් චෙක් අප් කර කර ඉන්නේ. එම්බාම් එකකට දාලා තිබුණාද එහෙ? නැත්නම් එන්න බැරි වෙන්න මොකද ගුවන්තොටු වලට ගිහිල්ලා? මේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ එම්බාම් කරන්න ඕනේ උන් සිංගප්පූරුවට යනවා. ඊට පස්සේ සිංගප්පූරුවේ මේ බෙහෙත් කරන්න පුළුවන් එවුන් මෙහෙ ඉන්නවා.
කාලය අවසන් කරමුද?
ප්‍රශ්නේ එතකොට මේ වගේ පුද්ගලයින්ට නීති අහුවට ගේන්න ඕනේ. එම්බාම් කරන්න ඕන නම් එම්බාම් කරලා දාන්න ඕනේ. සියලු දෙනාට පොරොන්දු වෙනවා මේක අපි යුක්තිය සාධාරණ ඉෂ්ට කරලා මේ පාර්ලිමේන්තුවේ මඩගසා ගැනීම නවත්තන තැනකට අපි මේක කොයි වෙලාවක හරි ගේනවා. මටේ පොරොන්දු දෙන්න පුළුවන්. මටේ බලතල හරි වෙලාවට හරි තැන්දී නිදහස ලැබුණොත් මම මේක අනිවාර්යයෙන්ම කරනවා. කතෝලික ප්‍රජාවට සාධාරණ ඉෂ්ට කරනවා කරනවාමයි.
සුදී ගරු අනුරාධ ජයරත්න මැතිතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද දිනේදී මම හිතන්නේ මේ රටේ සිදුවෙච්ච LTT ත්‍රස්තවාදයෙන් පසුව මම හිතන්නේ මේ රටේ සිදුවෙච්ච බරපතලම විවසනය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ විපක්ෂ අපි සිළු දෙනා අදහස් දැක්වුවා. මේකෙදි මම හිතන්නේ 250කට විතර ආසන්න ප්‍රමාණයකට දිවි අහිමි වුණා. ඒ වගේම 450කට වගේ ආසන්න ප්‍රමාණයක් ආබාධිතයන් බවට පත් වුණා. මේකෙදි විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි ගරු සභාපතිතුමනි, අපි මේ විඳිතයන් බවට පත් වෙච්ච පිරිසට අපේ ශෝකය කනගාටුව පළමුව අපි ප්‍රකාශ කළ යුතුව තියෙනවා. ඒ වගේම තමයි මේ කාරණාව පිටුපස්සේ ඉඳලා මේ රටේ මහා ලේවිලක් වෙන්න ගියපු අවස්ථාවක් මගහරවලා මේ රට නැවත වතාවක් සංහිඳියාවෙන් යුතුව සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා, ඒ වගේම කිතුණු බැතිමතුන් වේවා, ඒ ඕනම කෙනෙකුට එකට එකමුතුව මේ රට ලේවිලක් වෙන්නේ නැතුව මේ රට සමගියෙන් සාමදානයෙන් ජීවත් කරවන්න පුළුවන් පරිසරය ඇති කරන්න අති උතුම් කාදිනල් හිමිපාණන් කටයුතු කරා. ඒ වගේම උන්වහන්සේට සහ කතෝලික සභාවට අපේ අවංකවම අපේ ගෞරවය මේ වෙලාවේදී පුද කළ යුතුව තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, කාලයක් තිස්සේ මේ කාරණාව කරගෙන එනකොට මේක කතා කරනකොට උන්වහන්සේට මේ රටට අවශ්‍ය වෙච්ච ඒ සත්‍ය ඉදිරිපත් කරගන්න නොහැකි වුණාම, ඒ වින්දිතයන්ට සාධාරණ කිතු කරගන්න බැරි වුණාම උන්වහන්සේ කරන සමහර ප්‍රකාශයන් දිහා බැලුවහම අපිට ඒක චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මොකද අපිට ඒක පැහැදිලිව තේරෙනවා, අපි බෞද්ධයෙක් හැටියට අපේ දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කරාම අපිට ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව අපි දන්නවා. අපේ සාමණේර ස්වාමින් වහන්සේලා ඝාතනය කරනකොට, ශ්‍රීමා බෝධීන් වහන්සේ අභියස ලේවිලක් වෙනකොට එතන ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳ බෞද්ධයෝ හැටියට ඒවා දකිනකොට අද අපිට ඇතිවෙන තත්ත්වය පිළිබඳව අපි දන්නවා. එතකොට කාදිනල් හිමිපාණන් වහන්සේටත් මේ කිතුණු ජනතාවට වෙච්ච කාරණාව පිළිබඳව උන්වහන්සේ මේ කාරණාව දකින විදිය, චෝදනා කරන විදිය පිළිබඳ ගැටලුවක් නැහැ. ඒකේ යම් සාධාරණත්වයක් තියෙනවා. හැබැයි අපි ගරු සභාපතිතුමනි, අපි උන්වහන්සේගෙන් ඉල්ලනවා, උන්වහන්සේ නිසා තමයි මේ රටේ මේ සමගිය, සාමදානය, සංහිඳියාව මේ සියල්ල ආරක්ෂා වුණේ. ඒ නිසා මේ සියලු කාරණා අපි අතර වෙච්ච වැරද්දක් තියෙනවා නම් මේක නිවැරදි කරන්න අපි කටයුතු කරමු. ඒ නිවැරදි කිරීමට කටයුතු කරනවා හා සමානව මේ සියලු කාරණා නිවැරදි දිශාවකට ගෙනියන්න උන්වහන්සේගේ ඒ සහයෝගයේ ශක්තිය ලැබිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. මොකද මේ අපි කනගාටුව, දුක, අපේ වෛරය, ඒ සියලු කාරණා වෙන වැරදි පැතිවලට ගන්න ඕනතරම් කණ්ඩායම් උත්සාහ කරනවා. අපි මේක ඉතිහාසයේ අපි මේක දැකලා තියෙනවා. ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් වෙලා කුරිරු වුණාට මේ රටේ ද්‍රවිඩ මිනිස්සු ඇවිල්ලා ත්‍රස්තවාදීන් නෙවෙයි, සහරන් ඇවිල්ලා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරාට එදා තැති අරගෙන, මොකද අපි දන්නවා අපේ ගම්පල අපේ ආසන ගත්තාම 121ක් විතර මුස්ලිම් දමිළ ඉන්නවා, 23ක් විතර දමිළ ඉන්නවා, 21ක් විතර සිංහල ඉන්නවා. ඒ සියලු දෙනා සංහිඳියාවෙන් ඉන්න තැන් හැටියට අපි දන්නවා ඒ මුස්ලිම් පිරිස කොච්චර බිය වුණාද, තැති ගත්තද කියලා. අඩුම ගානේ පල්ලියකට රැස්ුනේ නැහැ මේ ඇතිවෙච්ච තත්වයත් එක්ක. ඉතින් ඒ නිසා ඒ සහරාන් කරපු ප්‍රහාරය නිසා අනිකුත් ඉන්න මුස්ලිම් බැතිමතුන් ත්‍රස්තවාදීන් නෙවෙයි. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ කාරණාවේදී අපි රටේ ඉන්න අපේ සිවිල් පුරවැසියන්ට තවදුරටත් මේකේ ප්‍රශ්න ගැටළු ඇති නොවන ආකාරයට නිවැරදි දිශාවට මේක හරවාගෙන මේ පරීක්ෂණ කටයුතු කරලා ඒ වැරදි පිරිස නිවැරදිව හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කරගෙන දඬුවම් පැමිණවීම තමයි අපේ කාර්යභාරය බවට පත්විය යුතුව තියෙන්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මේකෙදී අපි සඳහන් කළ යුතු කාරණාවක් තියෙනවා. දැන් බොහෝ මෙතන කතා කරපු කණ්ඩායම් ඇවිල්ලා ඒ කණ්ඩායම් වලගේ අදහස බවට පත් උනේ තමුන් ආණ්ඩුවක් හදනවා, බොහෝ විට ජනාධිපතිවරණයක් තියන්න, ඒකේ තමුන් ජනාධිපතිවරයා වෙනවා. ජනාධිපතිවරයා වුණාම ඊට පස්සේ තමුන්ගේ පාර්ලිමේන්තු මැතිවරණය තියන්න පුළුවන්. ඊට පස්සේ තමුන්ගේ ආණ්ඩුව හදනවා, කැබිනට් ඇමතිවරුපත් කරනවා, ආරක්ෂක ඇමතිවරුපත් කරනවා. ඉන් අනතුරුව මේ අවුරුදු පහක් වෙච්ච කාරණාව නිවැරදි කරන්න එතුමාලා කටයුතු කරනවායි කියලා. ගරු සභාපතිතුමනි, මේ 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 කාරණාව මේ රටේ සංවේදී කාරණාව. හැබැයි මේ සංවේදී කාරණාව තම තමන්ගේ ඡන්ද කොට වැඩි කරගන්න එක එක්කෙනා පාවිච්චි කරනවා නම් මේ මැතිවරණ වර්ෂයක් තුළ ඒක නෙවෙයි අපි අපේ අද මේ 225ට පැවරෙන කාර්යභාරය කියන එක විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ. අද බොහෝ දෙනෙක් හිටියා දැන් සමහර උදවිය කියන්නේ බලය ගත්තනම් බලය ලැබුණානම් ජනාධිපතිවරු වුණානම් එහෙම නැත්නම් කැබිනට් එක තමුන් හැදුවානම් මේ සියලු දේවල් කරන්න පුළුවන් කියලා. හැබැයි කරු සභාපතිතුමනි අපි මතක් කරලා දෙන්න කැමති සමහර උදවිය කැබිනට් ඇමතිවරු ගිහිල්ලා කතා කරන කට්ටිය කැබිනට් එකේ ඉන්න වෙලාවේ තමයි මේක පිපුරුවේ. එතකොට කරු සභාපතිතුමනි මේකේ කාරණා දෙකක් තියෙනවා. එක කාරණාවක් තමයි මේ වෙච්ච කාරණාවේදී රාජකාරිමය වශයෙන් පැහැර හැරීම කරලා ඒ රාජකාරිමය වශයෙන් තමුන්ගේ පැහැර හැරීම තුළ මේ වෙච්ච මහ විවසනයට වගකිව යුතු නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. ඒක පිළිබඳ කිසි තර්කයක් නැහැ. අද ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දුව తీරනත් ලබා දීලා තියෙනවා. දෙවනි කාරණාව ගරු සභාපතිතුමනි සැබෑ ත්‍රස්තවාදී. මේ රටේ මේ විවසනය ඇති කරන්න මේ වෙනුවෙන් කටයුතු කරපු මෙහෙවපු වෙනම පිරිසක් ඉන්නවා. ඒක දෙවනි කාරණාව. හැබැයි ගරු සභාපතිතුමනි මේ දෙකම අපි පටලගෙන එක එක විදියට තර්ක විතර්ක කරලා බලය ලැබුණාම කරන විදිය මේ සභාවේ කතා කර කර ඉඳලා අපි අවුරුදු 5ක් අද වෙනකල් මේක කරලා තියෙනවා. අපි විශේෂයෙන් අපි අධිකරණ අමාත්‍යාංශයේ හැටියට අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ හැටියට ගරු සභාපතිතුමනි අපි මතක් කරන්න ඕනේ මේ වෙනකොට අධිචෝදනා බාර දීලා තියෙනවා 25 දෙනෙකුට. සාක්ෂි සටහන් කරගෙන තියෙනවා 78 දෙනෙකුගේ. හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු වල ලැබෙන තොරතුරු සියලු කාරණා එක්ක තමයි නීතිමය කටයුතු ඉදිරියට ගෙනියන්න වෙන්නේ. ඒ පරීක්ෂණ කටයුතු පොලිසියෙන් ලැබෙන තොරතුරු සහ අදාළ කාරණා පදනම් කරගෙන තමයි අධිචෝදනා ගොනු කරන්න වෙන්නේ. ඒවා ලැබෙන්නේ නැතුව අපිට ගිහිල්ලා නීතිපති දෙපාර්තමේන්තුවේ හිතන හිතන කෙනා මෙයා අතන හිටියා මෙතන හිටියා කියලා අත්තරන් උඩ ගන්න බෑ. එවන් නිවැරදි පරීක්ෂණයක් කළා ඒ පරීක්ෂණ වල ප්‍රතිඵල හැටියට තමයි නඩු පැවරනවා නම් අපිට නඩු පවරන්න සිද්ධ වෙන්නේ. දැන් ගරු සභාපතිතුමනි මම පළවපු කීපුවේ කාරණාව මගහැරීම් පිළිබඳ රාජකාරිමය වශයෙන් වගකිවිය යුතු පිරිස. දැන් මේකෙදි පැහැදිලිවම ගරු සභාපතිතුමනි 2019 අප්‍රේල් 4 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා වෙත ප්‍රථමයෙන් සිදුවිය හැකි ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබෙනවා. 2019 අප්‍රේල් 8 වෙනිදා ඉන්දියාවේ ආරක්ෂක ලේකම් ලංකාවට පැමිණෙනවා. 2019 අප්‍රේල් 8 වෙනිදා උදේ කාලයේ අවසන් වන විට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක විසින් අදාළ බුද්ධි තොරතුරු පිළිබඳ ජාතික බුද්ධි අංශ ප්‍රදානින් දැනුවත් කරනවා. 2019 අප්‍රේල් 8 වෙනිදා මෙදින සවස් කාලයේ වන විට ජාතික බුද්ධි අංශ ප්‍රදානින් විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙනවා. 2019 අප්‍රේල් 9 වෙනිදා ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස් වෙනවා. හැබැයි මේ ගැන කතා කරන්නේ නැහැ. ඊළඟට 2019 අප්‍රේල් 9 වෙනිදා බුද්ධි තොරතුරු පිළිබඳ වාර්තාව පොලිස්පතිවරයාට ලැබෙනවා. 2019 අප්‍රේල් 14 වෙනිදා ජනාධිපති සමග පොලිස්පතිවරයා නැගෙනහිර පළාතට යාම සහ එම අවස්ථාවේදී පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත ලද බුද්ධි තොරතුරු පිළිබඳ දැනුවත් නොකිරීම. ඒ පිළිබඳ තොරතුරු දැනුවත් කරන්නේ නැහැ. ඊළඟට 2019 අප්‍රේල් 14 වෙනිදා සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයාට සුභපැතීම සඳහා පොලිස්පතිවරයා යනවා. එතනදීත් මේ පිළිබඳ කිසිම දෙයක් සඳහන් කරන්නේ නැහැ. ඊළඟට 2019 අප්‍රේල් 16 වෙනිදා ජනාධිපතිවරයා ඉන්දියාවට සහ ඉන් අනතුරුව සිංගප්පූරුව බලා පිටත් වෙන අවස්ථාවේදී පොලිස්පතිවරයා ගුවන්තොටුපළ වෙත ගිය දා අවස්ථාවේදී පවා ප්‍රහාරය පිළිබඳ ලද බුද්ධි තොරතුරු පිළිබඳ ජනාධිපතිවරයාව දැනුවත් කරන්නේ නැහැ. ඊළඟට 2019 අප්‍රේල් 19 වෙනිදා ජාතික බුද්ධි සේවා අධ්‍යක්ෂක විසින් අදාළ බුද්ධි තොරතුරු හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂක සමග හුවමාරු කරගන්නවා. ඊළඟට ගරු සභාපතිතුමනි 2019 අප්‍රේල් 20 වෙනිදා පස්වරු 7:30ට පමණ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක පොලිස්පති අමතා එළබෙන දිනේ භයානක බවත් යමක් සිදුවිය හැකි බවත් දැන්වීම සහ පොලිස්පතියේ අනතුරු ඇඟවීම සියලු ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන්ට දැනුම් දෙනවා. එතකොට ගරු සභාපතිතුමනි අප්‍රේල් 4 වෙනිදා ඉඳලා අපි දන්නවා රෝ එක කියනවා ඉන්ටෙලිජන්ස් එක කියනවා මේකේ ප්‍රහාරයක් කරනවා 21 වෙනිදා ඉඳලා. එතකොට අවුරුදු දින 16ක් ගෙවිලා ගිහිල්ලා මේක වළක්වා ගන්න මේ හිටපු නිලධාරි කිසි කෙනෙකුට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ සියලු දෙනා අසමත් වෙනවා. එතකොට ඒ පිළිබඳව ඒ නිලධාරීන්ගේ මට්ටමින් කටයුතු කරලා උන්ට ඒ තමුන්ගේ රාජ්‍යමය වග රාජකාරිමය වගකීම පැහැර හැරීම පිළිබඳ වෙනම කටයුතු වෙන්න ඕනේ. අද මම හිතනවා බොහෝ විට ඒ කාරණා පිළිබඳ මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව తీරුම් දීලා තියෙනවා. පොලිසිය වෙන විමර්ශන ක්‍රියාත්මක වෙනවා. ඒ කටයුතු ටික සිද්ධ වෙනවා. දෙවනි කාරණාව තමයි ගරු සභාපතිතුමනි සැබෑවටම මේ ත්‍රස්තවාදීන් මේ වෙනුවෙන් කටයුතු කරපු පිරිස අත්අඩංගුවටගෙන නීතිය ඉදිරියට පැමිණවීම. දැන් ගරු සභාපතිතුමනි මේ අප්‍රේල් 4 වෙනිදා ඉඳලා අප්‍රේල් 20 වෙනිදා වෙනකල් දක්වා මේකේ ආණ්ඩුව කරපු සමහර අමාත්‍යවරු ඉන්නවා. එතුමා ඒ හිටපු ආණ්ඩුව එතුමාගේ අගමැතිවරයා එතුමාගේ ආණ්ඩුව එතුමා හදපු ආණ්ඩුවක අදවිල්ලා ආයෙ පාරක් චෝදනා කරනවා. එයා ආණ්ඩුව හදලා එයා ජනාධිපති වෙච්ච දවසට මේක සාධාරණයක් වෙනවා. එතකොට ගරු සභාපතිතුමනි කැබිනට් එකේ එදා අද විපක්ෂ නායක වෙන්න පුළුවන්. හැබැයි එතුමා එදා කැබිනට් එකේ හිටියේ නැද්ද? එතුමාගේ අගමැතිවරයා නෙවෙයිද මේ රටේ අගමැති? එතුමා සහයෝගය දීලා පත් කරගත්ත කෙනා නෙවෙයිද මේ රටේ ජනාධිපති?
එතකොට ගරු සභාපතිතුමනි තමුන්ගේ ආණ්ඩුවක් යටතේ තමුන් වගකීම දරන කැබිනට් අමතිවරයෙක් හැටියට ඉන්නකොට
පුපුරපු
බෝම්බය පිළිබඳව අපිට විශ්වාසයක් තියන්න පුළුවන්ද නැවත එතුමා රටේ ජනාධිපති වුණාම හොයයි කියලා දවස් 16ක් තිබිලා වලක්වන්න තිබිච්ච එක පුපුරන එක නතර කරගන්න බැරි වෙච්ච එක ගරු සභාපතිතුමනි පිපුරුවට පස්සේ මේක හොර හොයලා ඉවරලා අධිකරණයට ගෙනියන්න පුළුවන් වෙයිද මේවා විහිළු කතා කරු සභාපතිතුමනි මේක මේක මැතිවරණයේ පාදක කරගෙන එක එක කතන්දර ගෙනල්ලා මේක හරියන්නේ නැහැ මේක අද මේ කාරණාව නිසා මහ විශාල විඳිතිය පිටාසයක් සමාජයේ ඉන්නවා ඒ විඳිතියන්ට සාධාරණයක් කරනකයි අපි කල යුතුව තියෙන්නේ අද මෙතන 225 ඇවිල්ලා දැන් අපේ අනුර කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමා මොකද්ද කිව්වේ එතුමා බලයට ආවම මේක හොයන විදිය ගරු සභාපතිතුමනි මේක මේ හොයන විදිය කරන විදිය දඬුවම් කරන විදිය මේක නෙවෙයි මෙතන මේ 225 කල යුතුව තියෙන්නේ අපිට අපිට බොහෝ රටවල් වල ඇමරිකාවේ WTC එකට ගහනකොට පක්ෂ විපක්ෂ සියලු දෙනා එකට එකතු වෙලා තීන්දුව తీරන ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට වෙන රටවලට පවා ගිහිල්ලා සමහරට ජාත්‍යන්තර නීතිය කොතනද කියන එක පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ඔබට ගිහිල්ලා ඒ ත්‍රස්තවාදීන් වෙන රටවල්වල පකිස්තාන වගේ රටවල්වලදී අල්ලාගෙන දඩුවම් කරා. හැබැයි අපි අදත් දෙපැත්තට බෙදිලා කෑ ගහගන්නවා. එයා ආණ්ඩුවට ආවම එයා කොහොමද මේක අල්ලන්නේ? මෙයාපත් වුණාම කොහොමද මෙයා අල්ලන්නේ? අපි අවුරුදු 5ක් යනකල් අර වින්දිතයන්ට සාධාරණයක් කරේ නැහැ. ඒ නිසා මේකේ කවුරු හරි කියනවා නම් මේ කාරණාව මොකද කරු සභාපතිතුමනි මේ රටේ සංහිඳියාව වෙනුවෙන් අපි කටයුතු කරන පිරිස අපි ගම්පලට කියලා ගත්තොත් අපි අම්බුලාව කියලා ගත්තොත් එහෙම අපේ කිතුණු බැතිමතුන්ට ඒ වගේම පල්ලිය ඒ වගේම පන්සල කෝවිල මේ සියලු සිද්ධාස්ථාන ටික හදලා තියෙනවා අද 50000ක් විතර ගියාම සියලු දෙනා එතන ගිහිල්ලා ඒකට වන්දනාමාන කරන ඒවා ප්‍රායෝගිකව ඇවිල්ලා මේ කතාවට කයිවාරුවට සංහිඳියාව කියපු අය නෙවෙයි අපි ඒක මහ පොළවේ කරලා පෙන්නපු මිනිස්සු එනිසා අපිට මේක කියන්න අයිතියක් තියෙනවා. එනිසා ගරු
සභාපතිතුමනි
අපි විශේෂයෙන් සිහිපත් කරනවා අපි නැවත වතාවක් ගරු කාදිනල්තුමාට එතුමා ගත්ත සියලු තීන්දුව తీරනු එතුමාට අපි ගෞරව කරනවා වගේම මේ රට නැවත වතාවක් ජාත්‍යන්තර වශයෙන් ඇවිල්ලා මේ රටට අත පෙවීමට වැඩි අපේ හොඳ යාන්ත්‍රණයක් තියෙනවා. අපේ හොඳ නිලධාරීන් ඉන්නවා. අපේ හොඳ පිරිස් ඉන්නවා. හරි පිරිස හරි තැනට එකතු වෙලා මේකට සාධාරණේ කරන්න අපි සියලු දෙනා උන්වහන්සේ එක්කත් ඉන්නවා කියන එක මතක් කරමින් ඒ වෙනුවෙන් සාධාරණේ කරන්න වෙන කාරණා නෙවෙයි අපි එක එක තැනකට අවිලා මේ වෙනුවෙන් කටයුතු කරමු කියන එකත් මතක් කරමින් මන් ඉහෙඩ වෙනවා බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ගරු විමල් වීරවංශ මැතිතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තිබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳව මං හිතන්නේ මේ ගරු සභාවේ මීට පෙර අවස්ථා ගණනාවකදීම මේ ගරු සභාවේ මන්ත්‍රීවරුන් හැටියට අපි සාකච්ඡා ගණනාවක් පවත්වලා තිබෙනවා. ඒ බොහෝ සාකච්ඡා මේ විදියට වාද විවාද කරලා අවසන් වෙලා තිබෙනවා. නමුත් මං හිතන්නේ ඒ පාස්කු ප්‍රහාරයේ විඳිතයන්ට නියමානුකූල සාධාරණ ඊට කිරීමත් ඒ වගේම නැවත එවැනි ත්‍රස්ත ක්‍රියාවන් මේ රට තුල සිදුවීම සඳහා ඇති අවකාශය වලක්වාගෙන නැති කරන්න තුරන් කරන්න අවශ්‍ය පීවර ගැනීමත් ප්‍රමාණවත් අයුරින් සිදුනයි කියලා අපි විශ්වාස කරන්නේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද මේ යුගය අපි හඳුන්වන්න වෙලා තියෙන සිටීමට නොහැකි තිරිසනුන්ට වඩා සිතීමට හැකි තිරිසනුන් නිපදවමින් සිටින යුගයක් හැටියට සිතන්න බැරි තිරිසනුන් හැම යුගයකම නිපද වෙනවා බිහි වෙනවා. නමුත් සිතන්නට පුළුවන් තිරිසනුන් නිර්මාණය වෙන යුගයක් මේ යුගය. මම මේ කතා කරන්නේ කුමන කාරණයක් ගැනද කියලා තමුන්වහන්සේට මගේ කතාවේ අගබහ අගේ යනකොට පැහැදිලි වෙයි. මං එක පැත්තකින් කනගාටු වෙනවා මේ විවාදය ගැන සාකච්ඡාව භාජනය වෙන වෙලාවේ ඒ වෙලාවේ හිටපු ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ සභාවේ මේ දවස් තුනේම නොසිටීම ගැන ඒ වගේම ඒ වෙලාවේ හිටපු ගරු අග්‍රාමාත්‍ය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගරු සභාවේ නොසිටීම ගැන කෙසේ වෙතත් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි හැමෝම හොයන්නේ මහමුලකරු ගැන. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා නම් ඊයේ පෙරේද මං හිතන්නේ රහසෙන් ගිහිල්ලා හොරාට ගිහිල්ලා අධිකරණයට හරි රහස් පොලිසියට හරි කිව්වා එතුමා හොයාගත්තා මේ මහමුලකරු කවුද කියලා එතුමායි රහසෙන් මේ මහමුලකරු ගැන කිව්වා කියලා කියනවා. ඒ නිසා මහමුලකරු ගැන ප්‍රශ්නේ මන් දන්නේ විසඳිලා ඉවරද කියලා. ඒ නිසා ඒක විසඳිලා ඉවර නම් තවදුරටත් අපිට මහමුලකාරයෙක් ගැන කතා කරන්න ඕනකමක් ඇති වෙන්නේ නැහැ. මේ ගරු සභාවේ වටිනා කාලය වෙනුවෙන් නාස්ති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මම දැක්ක ප්‍රසිද්ධ YouTube නාලිකාවක මුස්ලිම් තරුණ සහෝදරයෙක් මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමුල කරු හැටියට ඉතාම ආందోళනාත්මක ප්‍රකාශයක් කරලා තිබ්බා. ඔහු ප්‍රකාශ කරලා තිබුණේ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක උපදේශක අජිත් දෝවල් තමයි මේ පාස්කු ප්‍රහාරයේ මහමුල කරු කියලා. දැන් බලාගෙන මම දන්නේ නැහැ මේකේ සත්‍ය අසත්‍යතාවය මොකක්ද කියලා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. නමුත් බැලූ බැල්මට නම් මට මෙහෙම දෙයක් පේනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වෙච්ච දවසට පහුවෙන්ද තමයි ඉන්දියාවේ මැතිවරණයේ පැවැත්වෙන කාල පරිච්ඡේදයේ තමයි මේ රටේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වුණේ. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වෙච්ච දවසට පහුවෙන්ද තමයි ගෝවේ කියන ප්‍රදේශයේ බීජේපීගේ රැස්වීම සිද්ධ වුණේ. ඒ බීජේපී රැස්වීමේදී තමයි වර්තමාන අග්‍රාමාත්‍යතුමා ඉන්දියාවේ එතුමා බොහොම උද්වේගකර කතාවක් කරලා කිව්වේ ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ට වෙච්ච ඉරණම ඉන්දියාවේ කතෝලිකයන්ට කිතුණුවන්ටත් වෙන්න මං ඉඩ දෙන්නේ නැහැ කියන බොහොම උද්වේගකර කතාව කරේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියටද නැද්ද මන් දන්නේ නැහැ. එතුමාට ඉතා විශාල කිතුණු ඡන්ද ප්‍රමාණයක් ඒ ගෝවි ප්‍රදේශයෙන් ලැබුණා. ඊට පහුවෙනද තිබුණේ කිතුණුවන් බහුල ප්‍රදේශයක රැස්වීමක්. එතුමා ඒ රැස්වීමේදී ඒ විදිහෙම උද්වේගකර කතාවක් කරා. ඒ වගේම ඡන්දෙත් ප්‍රතිඵල ලැබුණා. ඉතින් ඒ නිසා ඒ මුස්ලිම් තරුණයා YouTube නාලිකාවට කරන කතාවයි ඒ ඡන්ද ප්‍රතිඵලය අතර ගත්තාම යම් කිසි සමානකමක් පේන්න තිබ්බට මම දන්නේ නැහැ ඒක කොයිතරම් දුරට සත්‍යද අසත්‍යද කියලා අපි මේවත් විමර්ශනය කළ යුතු කාරණා හැටියට තියෙනවා. කෙසේ වෙතත් ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් ලංකාවේ ඡන්ද ප්‍රතිඵල බැලුවම මෙහෙම පේන්නේ නැහැ. දැන් ඉන්දියාවේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක මේක මෙහෙම සමපාත වුණා වගේ පෙනුනට ලංකාවේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක මෙහෙම පේන්නේ නැහැ. දැන් ලංකාවේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවම පේන්නේ අපි හිතමු කිතුණු ජනතාව ඉතා අතිමහත් බහුතරයක් ජීවත් වෙන ප්‍රදේශයේ ඒ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පැවතිච්ච ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ඡන්ද ලක්ෂ 44,032ක් ගත්තා. 44,032ක් ගත්තා ඡන්ද 53%ක ඡන්ද ප්‍රමාණයක්. ගෝඨාභය රාජපක්ෂ ගත්තේ 31,743යි 38%. ඒ කියන්නේ කිතුණුවන් අතිමහත් බහුල ඡන්ද ප්‍රදේශයක් වන මීගමුවේ පාස්කු ප්‍රහාරය නිසා ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ප්‍රමාණය වැඩිවීමක් වෙලා නැහැ. ඒ වෙනුවට සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඡන්ද ප්‍රමාණය තමයි 53%ක මට්ටමේ ඡන්ද ප්‍රතිශතයක් ලබලා තියෙන්නේ. ඊළඟට වත්තල ගත්තත් කිතුණු වැතිමතුන් ඉතා විශාල ප්‍රමාණයක් ඉන්න ප්‍රදේශයක්. මම හිතන්නේ මීගමුව ගත්තොත් මේ වින්දිතයන් විශාල ප්‍රමාණයක් ඉන්න ප්‍රදේශයක් සිද්ධියට අදාළව. වත්තල ගත්තත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලැබිලා තියෙනවා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඡන්ද 49,463ක් 147.7ක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබිලා තියෙනවා 48,214ක්. ඒ කියන්නේ 146.51ක්. එතනත් වැඩිම ඡන්ද ප්‍රමාණය වත්තල ලැබිලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට. දැන් උතුරු කොළඹ වගේ ආසන ගත්තත් එතන මිශ්‍ර ජනතා ප්‍රජාවක් මුස්ලිම් දෙමළ ජනතාවක් ඉන්නවා. නමුත් කිතුණුවන් බහුල වශයෙන් ජීවත් වෙනවා. එතනත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට 52,938ක් 72.94ක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 16,986ක් 123.38ක්. මම මේ කියන්න උත්සාහ කළේ පාස්කු ප්‍රහාරය නිසා ඡන්ද, ඒ කියන්නේ ඡන්ද ඊළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ උත්තේජනයක් කර ගැනීමේ අරමුණින් පාස්කු ප්‍රහාරය සිදු වුණා කියලා කියන තර්කය මේකෙන් බිඳ වැටෙනවා. හැබැයි පාස්කු ප්‍රහාරය නිසා ඉන්දියාවේ මැතිවරණයේ උත්තේජනයක් වෙලා තියෙනවා. මම දන්නේ අර YouTube එකේ චමුදිත සමර වික්‍රමත් එක ඒ විවාද කරන මුස්ලිම් තරුණයා කියන කාරණේ ඇත්ත නැත්ද මට ඒ ගැන සාක්ෂි මඟ කියන්න බෑ. නමුත් ගෝවේ ප්‍රදේශයේ BJP ඡන්ද ප්‍රමාණය ඉතා විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තිබිච්ච මැතිවරණයේ රැළිය තිබුණෙත් ඊට එහා කිතුණුවන් බහුල ප්‍රදේශයක BJP ඡන්ද ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ අනුව බැලුවම මෙතන අපිට සලකා බලන්න විමර්ශනාත්මකව හිතන්න කරුණු ගොඩක් මේක ඇතුලේ තියෙනවා. එච්චරයි මම ඒකට කියන්නේ. අනිත් එක තමයි ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මීට පෙර මෙතන කතා වුණා මේ ඊබ්‍රහීම් ගැන. දැන්
ඊයේ මම දැක්කා ජාතික ජනබල වේගයේ නායකයා මෙතන කතා කරා ඉබ්‍රාහිම් ගැන ජනාධිපති සම්මාන හම්බුණාලු කවුද මේ මේ ආණ්ඩුවෙත් කලින් හිටියා කවුද සුජීව සේනසිංහ මැතිතුමා සම්මාන දුන්නලු දැන් මමත් කර්මාන්ත ඇමති හැටියට කරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඔක පළාත් කර්මාන්ත මේ සම්මාන දෙන උත්සව වලට යනවා ඒ මම නෙවෙයි ඒ කර්මාන් ඒ ඒ සම්මාන තීරණය කරන්නේ ඒ දාපු විශේෂඥ කමිටු ඒගොල්ලෝ තීරණය කරන අයට අපි සම්මාන දෙනවා ඒ සම්මාන දෙන අයගේ පැටි කිරි අපි දන්නේ නැහැ එයාකා වහබ්වාදීද සූෆිද වහබිසම්ද එහෙම නැත්නම් කතෝලිකද බෞද්ධද හින්දුද අපි ඒව දන්නේ නැහැ එයා කර්මාන්ත කරන්නේ මොකක් හරි ඉඳලා ඒ ඒ විශේෂත්වය නිසා අපි සම්මාන දෙනවා සම්මාන දීමයි ජාතික ලයිස්තුවට ඇතුළත් කර ගැනීමයි කියන්නේ දෙකක් ජාතික ලයිස්තුවට යම් කෙනෙක් ඇතුළත් කර ගන්නකොට අපි පොඩ්ඩක් පැටි කිරිය හොයනවා මේක කුඩු ජාවාරමෙන් ආපු එකෙක්ද විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් ඒ පක්ෂනේ නිර්මල අකලංග පරම පවිත්‍ර අනිත් ඔක්කොම මේ 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 ඔක්කොම නිකන් මේ 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 අර අසුචි වලින් ආපු කට්ටියනේ ඉතින් එතකොට මේ නිර්මල පරම පවිත්‍ර පූජනීය පක්ෂයක් තමන්ගේ ජාතික ලයිස්තුවෙන් මේ කවුද ඉබ්‍රාහිම් වගේ කෙනෙකුට දෙනකොට අවස්ථාව හොය ඒ පැටිකිරිය හොයනවා එයා නිලුම් වලින් උපන් කෙනෙක්ද එහෙම නැත්නම් එයා වෙන කොහෙන් හරි උපන් කෙනෙක්ද කියලා බලනවා මහින්ද රාජපක්ෂ සම්මානයක් දීම වනාහි ඒ ජාතික ලයිස්තුවට දමා ගැනීම එකම සුදුසුකමක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ කවුද තව මේ 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 සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කවුද ඇමති කෙනෙක් සම්මානයක් දීම ඉබ්‍රාහිම් ජාතික ලයිස්තුවට දමා ගැනීම හේතුවක් වෙන්නේ නැහැ. අනික ඉබ්‍රාහිම්ගේ පුතු දෙන්නා මේ ඕස්ට්‍රේලියාවේ ඉගෙනගත්තු පුතු දෙන්නා ශැන්ග්‍රිලා හෝටලේ මරාගෙන මැරුණා. පුතු දෙන්න විතරක් මරාගෙන මැරුණා නම් කමක් නැහැ කියමුකෝ. කොල්ල දෙන්නෙක් නේ. ලේලිත් මරාගත්තා දෙමඩ කොට ගේ ඇතුලේ. මාමා ඉන්නේ ඇද්දි. එතකොට ඉතින් මේක නිකන් මේ අර මයි අරයා සම්මාන දුන්නා මෙයා සම්මාන දුන්නා අපි දන්නේ නැහැ අපි බබ්බු ඒ ඒ ඒකත් දැන් ඒක තමන්ගේ ජාතිකල ඉස්තුවේ එහෙම එකෙක් ඉන්නකොට arya සම්මාන දීලා තියෙන හින්දා ඒක අපි දන්නේ අපි ඒ හින්දා දාගත්තා. හැබැයි මේක බැරි වෙලාවත් වෙනත් මොකක් හරි පක්ෂයක ඔය ඉබ්‍රාහිම් කාර්යා ජාතිකල ඉස්තුවේ හිටියා නම් බුදුම්මේ උගේ පැටි කිරියයි අර කිරියයි මේ කිරියයි ඔක්කොම කිරිය. අම්මා මුත්තා කිත්තා පනත්ත කාලේ ඉඳන් කතා කරලා මේ සභාවේ ඒ ඒ ඒ ඉබ්‍රාහිම් නැත්තටම නැති කරන්නේත් ඔය උදවිය තමයි කියලා අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒක කිව්වේ මොකද මේක මේ වෙලාවේ සාධාරණයක් තියෙන මොන හින්දා. අනිත් එක ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි දැන් අපි දන්නවා මේ මේකේ ලොකුම ප්‍රශ්නේ මේ 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 අන්තවාදීන්ගෙන් මේ කියන වහබ්වාදීන්ගෙන් මුලින්ම බැටකෑවේ කතෝලික ජනතාව නෙවෙයි. හොයලා බලන්න මුලින්ම බැටකෑවේ මේ රටේ සම්ප්‍රදායික සූෆි මුස්ලිම් ජනතාව. එයා තමයි පළමුවෙම පොලිසිය වලට පැමිණිලි කළේ. එයාට තමයි සහරාල මුලින්ම ප්‍රචණ්ඩත්වයෙන් උදාහරණයේ. එයාගේ විශ්වාසයන්ට තමයි ගැරහුවේ. එයාගේ විශ්වාසයන්ට තමයි පහර දුන්නේ. තමුනා සෝහල බලන්න ජනාධිපති කොමිසමේ.
ඔය තවත් විනාඩි දෙකක් තිබෙනවා.
මට කරුණා කරලා විනාඩි දෙක අර මේ මේ කවුද මේ මේ මහජන පක්ෂ මන්ත්‍රීතුමාට විනාඩි 6ක් තිබ්බනේ. ඒ ඒ අට දෙන්න එතුමගේ අට දෙන්න.
එතුමගේ එකතුව තමයි ඔබතුමාට විනාඩි
13ක් ලැබුණා. කරුණා කරලා එතුමට තිබුණා විනාඩි 8ක්. ඒ 8 දෙන්න කරුණා කරලා.
ඔබතුමාට ඉතාම පැහැදිලිව කියනවා මම මෙතෙන්ට පැමිණි 11:46.
ඔබතුමාගේ පැමිණීම මට වැඩක් නැහැ. මම මේ ලේකම් මණ්ඩලෙන් කියන්නේ
වෙනස් කිරීමක් කරන්න නැහැ.
ලේකම් මණ්ඩලෙන් කියන්නේ
මට වෙලාවට ඔබතුමාට දීලා තියෙනවා. ඔබතුමාට තවදුරටත් විනාඩි 2යි
තිබෙන්නේ. මට පැහැදිලි කරන් දෙන්න. එහෙම නැත්නම් මේ වෙලාව අපිට කතා පවත්වන්න දෙන අවස්ථාවක් නැති කරලා දාන්න. මට මුලාසනේ ඔබතුමා එක ප්‍රශ්නයක් නැහැ. මට මේ කරුණටි කියන දෙන්න. ජනාධිපති කොමිසමේ මෙන්න මෙහෙම කියනවා. ජනාධිපති කොමිසමේ කියනවා ඉතාම පැහැදිලිව මේ අන්තවාදය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. මේ අන්තවාදය නිර්මාණය වෙන්නේ ආගමික විශ්වාසයන් අතර බෙදීම ඇති කරගෙන. ආගමික විශ්වාසයන් අතර බෙදීම ඇති කරගෙන. ඒ ආගමික විශ්වාසයන් අතර බෙදීම ඇති වෙන්නේ කොහොමද? ඒ ආගමික විශ්වාසයන් අතර බෙදීම ඇති කරන්නේ කොහොමද? ජනාධිපති කොමිසමේ කියනවා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මෙන්න මෙහෙම මට මේක ටිකක් පැහැදිලි කරන්න දෙන්න. මේක වැදගත්. මේක මගේ මේ මගේ පටු වරුමුණක් වෙනුවෙන් කරන කතාවක් නෙවෙයි. මේක අපි තේරුම් ගන්න ඕනේ මේ ගරු සභාව. මේකේ කියනවා රැඩිකල් කරන්නේ සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ සමාජ වෙනසක් ඇති කිරීමේ මාධ්‍යක්ෂ ලෙස ප්‍රචණ්ඩත්වයේ භාවිතා කිරීමට සහාය දීම හෝ පහසුකම් සැලසීම ඇතුළුව අන්තවාදී විශ්වාසය පද්ධතියක් අනුගමනය කිරීමේ ක්‍රියාවලියක් ලෙසයි. ජාත්‍යන්තර පොදුවේ පිළිගැනීමට ලක්වන ආකාරයට ත්‍රස්තවාදය යනු දේශපාලන හෝ දෘෂ්ටිවාදාත්මක අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියාව වේ. මෙහෙම මෙහෙම කියාගෙන ඒගොල්ලෝ අර්ථකථනය කරනවා. මෙන්න මේක වැදගත්. මේ ඔවුන්ට වෙනත් ජන කොටස්, වෙනත් ඇදහිලි කණ්ඩායම්, වෙනත් ජන වාර්ගික කණ්ඩායම් වල මිතුරන් අවශ්‍ය නොවේ. ඔවුන්ට කියන්නේ මේ රැඩිකලයිසේෂන් වලට ලක් වෙච්ච අයට. පුද්ගලයෙකු මේ ආකාරයේ හුදකලා වූ විට ඔහු අන්තවාදීකු බවට පත් කරන විට එම මතවාදයන්ට ඔහු තවත් ග්‍රහණය වේ. එවිට ඔවුන් අන්නයව අගතියට පත් කිරීම ක්‍රියා කරයි. සහාරාංශීය කතාවල ආරම්භයේ සනිටුහන් කළ මුස්ලිම් මිතුරන් අල්ලාහ පිළිගෙන අනුගමනය කරන අය පමණක් බවයි. සිංගප්පූරුව මෙන්න වැදගත්. සිංගප්පූරුව එක වර්ගයක අයට පමණක් එක නිවාස සංකීර්ණ වල එක ප්‍රදේශයක වාසය කිරීමට ඉඩ දෙන්නේ නැහැ. කාන්තන් කුඩි ගැන කියනකොට කියනවා දීර්ඝ කාලයක සිට බහුවිධ විශ්වාසවන්තයින් සමාජයට නිරාවරණය නොවි එක කොටසක් විතරක් කාන්තන් කුඩි ජීවත් වෙනවා. අන්තිමට මොකද වුනේ? කාන්තන් කුඩි වල හිටිය සුෆි ඒ සම්ප්‍රදායික මුස්ලිම් ජනයා ඒ ජනයාගේ විශ්වාසයට ගැහුවා. ඒ ජනයාගේ විශ්වාසයට පහර දුන්නා. දැන් නැගෙනහිර ශ්‍රී ලංකාවේ මඩකලපුව නගරයට කිලෝමීටර් 4ක් දකුණෙන් පීඩල තිබිච්ච කාන්තන් කුඩිය ඔබතුමා දන්නවා මේ දිවයිනේ තියෙන එකම මුස්ලිම් නගරය. මුස්ලිම් නොවන අයට වාසය කිරීමට දේපල මිලදී ගැනීමට හෝ ව්‍යාපාර පවත්වා ගැනීමට ඒ නගරේ බෑ. මුස්ලිම් පල්ලි 65ක් පමණ වර්ග කිලෝමීටර් 1ක් පමණ භූමි භාගයක පැතිරී තියෙනවා. මම මේ කියන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තියෙන කාරණය. මේකේ 50,000 මුස්ලිම් ප්‍රජාවක් ඉන්නවා. අන්තිම මේකේ කාන්තාවන් පේන්නේ නැහැ යන්නේනකොට. නමුත් මඩකලපුව නගරයට ගියාම කාන්තාවෝ ඉන්නවා. ඒ නිසා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි හොයලා බලන්න. අන්තිමට උනේ සන්ඩේ ටයිම්ස් වාර්තාවක් තියෙනවා 2009 අගෝස්තු 16 වෙන දින unholy tension in Sri Lankan Muslim East. ඒ ලිපිය ලියලා තියෙන ක්‍රිස් කමලේන්ද්‍රන් සහ අසීෆ් රවුන් ඒ කතුවරුන් මේ ඔවුන් කියනවා මේ ජනාධිපති වාර්තාවේ කියනවා සුපි සහ තව්හීද් කණ්ඩායම් සමග ඇති ගැටුම තවදුරටත් හුදු දෘෂ්ටිවාදී නොවන බවත් ප්‍රචණ්ඩත්වයේ තර්ජනය හෝ බිය ගැන්වීම වැනි සිද්ධීන් කිහිපයක් සිදු ඇති බවත් එය එක හා සමානව ආරක්ෂක බලධාරීන් හා මුස්ලිම් ප්‍රජා නායකයින් අවදි කරන්නක් වූ බවත් මෙම බිය ගැන්වීම වලට ප්‍රතිහිංසාව හෝ අපහසුතාවයට ලක් කිරීමට ඔවුන්ට අවශ්‍ය වූයේ නැති බව 13 වෙනි පිටුවේ. දැන් මෙතන පැහැදිලි.
මේ කාලය අවසන්යි.
මම අවසන් කරනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මෙතන මුලින්ම පහර දුන්නේ සූෆියායට. ඒ විතරක් නෙමෙයි 2006 දෙසැම්බර් මාසේ තව්හීද් අනුගාමිකයන් ඒගොල්ලෝ සූෆි නිවාස හා ආයතන 117කට වැඩි ප්‍රමාණයකට පහර දීලා විනාශ කරනවා. කාන්තන් කුඩියේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් කරනවා. සූෆි වරුන්ගේ අධ්‍යාත්මික නායකයා වූ තාරිකාතුල් මුහ්ෆ්ලින්ගේ දේහය තව්හීද් සමාජිකයන් ඔහුගේ සොහන්වල වලහාරලා එළියට ඇදලා දානවා. ජනාධිපති වාර්තාවේ 13 වෙනි පිටුවේ තියෙන අවසන් කරනවා. ඒ වගේම සහාරා ඉස්ලාමී ආගමික ග්‍රන්ථවල දක්වා ඇති ජිහාඩ් සහ ඒ පිළිබඳව සඳහන් කර ඇති අත ඒවා ප්‍රචණ්ඩ ජිහාඩ් යනුවෙන් අදහස් කළ යුතු බව අවධාරණය කරනවා. ප්‍රචණ්ඩ ජිහාඩ් යනුවෙන් අදහස් කරන්න කියලා කියනවා. ඒ නිසා ගරු මිය දිවි පිදුවන් මිය යන ලෙසට මුස්ලිම්වරුන්ට ආරාධනා කරනවා. මේක එන්නේ එහෙමයි මුලින්ම ගහන්නේ සූෆියායට සම්ප්‍රදායික මුස්ලිම් මිනිහට
අවසන් කරන ගරු මන්ත්‍රී
අවසන් කරනවා අවසන් කරනවා සම්ප්‍රදායික මුස්ලිම් අයට ඒ අයට ගහලා එහෙම තමයි යන්නේ. ඊට පස්සේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමා අවසන් කරන්න කියන නිසා මම අවසන් කරනවා. ඊට පස්සේ වෙන්නේ සූෆීවරුන්ට ගහද්දී අවශ්‍ය කරන නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. අවශ්‍ය කරන බුද්ධියංශ ක්‍රියාත්මක වුණේ නැහැ. අවශ්‍ය කරන යම් යම් දේශපාලඥයන් ඇවිල්ලා රටේ ජනාධිපතිට බලධාරීන්ට කියනවා මේ අහිංසක මුස්ලිම් අය අත්අඩංගුවට ගන්න එපා, එකට විරුද්ධව පියවර ගන්න එපා කියලා. අන්තිමට සූෆි මුස්ලිම්වරුන්ගෙන් පටන් ගත්ත දඩයම තමයි පාස්කු ඉරිදා අප 21 වෙනිදා මේ මහා මිලේච්ඡ ඝාතනය දක්වා වර්ධනය වුණේ. එහෙම වර්ධනය වෙලා තමයි ජාත්‍යන්තරව අපි මේ රට
රස්තවාදී අවසන් කරන්න ඔබතුමාලා මට උපදෙස් දෙනවා කාලය වැඩිපුර යනවා කියලා. ඔබතුමා ඔබතුමා මේ ආදර්ශය දෙන්න නැතුව ඉන්නවා.
නෑ
මරණගල නතර කරන්න.
නෑ නෑ මං ඔබතුමා ඉතින් සජපට ගියා කියලා ඔච්චර කීති ගන්න එපා මං අවසන් කරනවා. ගරු මුලසනාරුඩ බන්තු
ඔබතුමා මට උපදෙස් දෙනවා කාලය
මම අවසන් කරනවා
පරිස්සමෙන් කියලා.
මම අවසන් කරනවා. මම අවසාන වශයෙන් කියන්නේ මේ 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 ත්‍රස්ත ප්‍රහාරය අන්න එදා අර සූෆි මුස්ලිම් වරුන්ට පහර දෙද්දි
සූෆි මුස්ලිම් වරුන්ට
විනාශය කරද්දී ඒක තේරුම් අරන් පියවර
ගන්න
තිබ්බා. අදත් ඒක ඒ වැරද්ද නිවැරදි වෙන්නේ නැහැ කියන එක මතක් කරනවා. සජබ පීට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ගරු නිරන්තර මැතිතුමා ඔබතුමාට විනාඩි 7 කාලයක්.
සජප පීඩේ හින්ද ඔබතුමා නැතුව මුලසිටම හොඳ වෙන්නේ නැත්නම් වෙන කතාවක් කියෙද්ද නැහැ. මම යාළුවා. ගරු මුලසිටම මන්දිතුමනි මේ විවාදය දිහා බැලුවම ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් කරන කතා දිහා බැලුවම මට තේරුණේ කාදිනල් උන්නාන්සේගේ කතාව කොයිතරම් සාධාරණද කියලා. දැන් ආණ්ඩු පක්ෂයේ ගොඩාක් මන්ත්‍රීරු කියන්නේ යෙදුනේ පැය 70 ගාණක් වාද කරා, දවස් ගාණක් වාද කරා. හැබැයි තාම අපිට ආණ්ඩු පක්ෂයෙන් කියන්න පුළුවන්ද පාස්කු ප්‍රහාරය නිසා මිය ගිය ගාණ මලල්ගොඩ වර්තාවේ ගාණද හරියක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එකතු වෙලා කරපු ඒ පරීක්ෂණ කොමිෂන් සභාවේ වර්තාවද හරියක? එහෙම නැත්නම්
ඕඩර් ප්ලීස්
ජනාධිපති වාර්තාවද කියලා.
ඕඩර් ප්ලීස් ගරු හරිනි අමරසිරි මෛත්‍රී මූලාශ්‍රයට බැමිනවා.
මල මූලාශ්‍රයට මැදිතුමේනි
කතා කරන්න කරපස්.
ඔව්. ඒ නිසා කාදිනල්තුමාගේ තර්කය තමයි මේ පිළිබඳව හරි හැටි පරීක්ෂණයක් කරන්න කියන එක. ඒ පරීක්ෂණයක් කරලා නැහැ කියන එකට හොඳම උදාහරණය තමයි ආණ්ඩු පැත්තෙන් කිසිම මන්ත්‍රීවරයෙක්ට කියන්න පුළුවන් කමක් නැහැ අද මැරිච්ච හරි ගාණ කීයද කියලා. කොමිෂන් සභා වාර්තා තුනේ තියෙන මැරිච්ච ගාණ ගණන් තුනක්. අදවත් කියන්න බැරි වුණා කාටවත් මැරිච්ච හරි ගාණ. මැරිච්ච ගාණවත් හොයාගන්න බැරි පරීක්ෂණයක් නම් පවත්වලා තියෙන්නේ මූලාශ්‍රවල මන්ත්‍රීතුමියනි. ඒ කියන්නේ පරීක්ෂණයක් කරලා නැහැනේ. බොරුවක් නේ කරලා තියන්නේ. මැරිච්ච ගානක් කියන්න බෑනේ. තමයි ඉතින්. ඊළඟට විමර්ශන සම්තුමා කියපු විදිහට මමත් හිතනවා ජනාධිපතිවරණේ ජයග්‍රහණයට එහෙම් පිටින්ම මේ ප්‍රශ්න ප්‍රහාර වෙල බලපෑ වෙනෑ. මොකද 2018 ඒ පළාත් පාලන ඡන්දෙත් ඔහොට්ටුව දින්නනේ. ඒකෝ පාස්කු වෙලා තිබුණේ නෑනේ. හැබැයි 169ක් ගෝඨාභය මහත්මයාගේ ඡන්ද ගෙනෙන්න වෙනදාට වඩා ප්‍රතිශතයක් කතෝලික සභාවේ ඡන්ද දුන්නා. මොකද හේතුව කාදින උන්නාංශ ඒ වෙලාවේ ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට තිබිච්ච ආණ්ඩුවේ ප්‍රතිචාරය නිසා උන්නාංශේ ඡන්ද දෙන්න කියලා කිව්ව ගෝඨාභය මහත්තයාට. හල කාදින උන්නාංශේ ගෝඨාභය මහත්තයා ඡන්ද දෙන්න කියනකොට ඒක දේශපාලනීකරණය නෙවෙයි. හැබැයි දැන් ගෝඨාභය මහත්තයා ඡන්ද දිනලා ඒ පොරොන්දු ඉෂ්ට නොකරපු නිසා දැන් ඡන්ද දෙන්න එපා කියනකොට ඒක දේශපාලනීකරණය. එදා ගෝඨාභය මහත්තයා ඡන්ද දෙන්නේ කියලා කාදින උන්නාංශේ කියනකොට අනේ හරි ෂෝයි කොඩක දේශපාලනීකරණයක් නැහැ. දැන් ඡන්ද දෙන්න එපා කියනකොට කාදින උන්නාංශේ පිස්සෙක් කියලා කිව්වා. අද ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් කාදින උන්නාංශේ පිස්සෙක් කියලා කිව්වා. ගරු මූලසෙන මන්ත්‍රීතුමියනි ඔබතුමිය කල්පනා කරන්න වැරදිලාවත් පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණේ කතෝලික පල්ලියක නෙවෙයි පන්සල් තුනක නං. අද මොකද මෙතන තත්ත්වය? එදා පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණේ කතෝලික පල්ලිවල නෙවෙයි පන්සල් තුනට ගැහුවා නම් තාමත් රට ගිනි ගන්නවා. හැබැයි කාදින උන්නාංශේ කතෝලික සභාවේ නායකත්වය දෙමින් එදා ඒ පල්ලිවලට ගහලා උන්නාංශේ මෛත්‍රිය දේශනා කරේ. උන්නාංශේ කතෝලික සභාවේ කිව්වේ නැහැ ගිහිල්ලා මුස්ලිම් පල්ලි හොය ගහපන් මරපන් කියලා කිව්වේ නැහැ. ඒ සංහිඳියාව එදා ඇති කළේ උන්නාංශේ. ඒ උන්නාංශේ තමයි අද ආණ්ඩු පක්ෂයේ උදවිය පිස්සෙක් කියලා කියන්නේ. ඒතර පිස්සා කවුද කියලා ලංකාවේ මිනිස්සුන්ට පේනවා. ඒ නිසා තමන් තමන් මේ මේ ආ මම කියන්නේ ඒ නිසා කරු මුරසල් මන්ත්‍රීවරයනි මේ මෙතන තියෙන ප්‍රශ්නය දැන් මට වෙන්නේ මේ විවාදේ පුරාම විරුද්ධ පක්ෂයෙන් හදනවා රවිශනී රත්නයි හරිම ෂෝක්. එතකොට කවුද ශානි අබේසේක ෂෝක් කියන්නේ? ආණ්ඩු පක්ෂයෙන් හදනවා සලේ මාරයි නිශාන්ත ගාල්ද මාරම මාරයි කියන්නේ. කතෝලික සභාවට ඕනේ ශානි හොඳයි කියන්නවත් කවුද මේ සලේ හොඳයි කියන්නවත් නිශාන්ත හොඳයි කියන්නවත් රවි හොඳයි කියන්නවත් නෙමෙයි. කතෝලික සභාවේ අයට ඕනේ ඒ මැරිච්ච මිනිස්සුන්ගේ කාරණේ සාධාරණ පරීක්ෂණය. ඊළඟට ලොකු වරදක් කරනවා මේ සභාවේ අපි අද. මේක කතෝලික සභාව ප්‍රශ්නයක් කියලා ලඝු කරනවා නෑ. මේක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. දැන් කියන්න ගත්තා සමහර මන්ත්‍රීවරු
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
සමහර මන්ත්‍රීවරු කියන ගත්තා අනේ අපේ සීමා බෝධියට ගැහුවම අපේ අරන්තලාවට ගැහුවම අපිට නෑ අරන්තලාවත් අපේ සීමා බෝධියත් අපේ මේ පල්ලි ටිකත් අපේ මුස්ලිම් පල්ලිත් අපේ හින්දු පල්ලිත් අපේ හින්දු කෝවිලත් අපේ. දැන් වෙන් කරනවා නෑ මේ කතෝලික සභාවේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ කතෝලිකෝඩේ සිංහලයේ හිටියා දවිලා හිටියා මේ කතෝලික ප්‍රශ්නයක් නෙවෙයි. මේක මානුෂීය ප්‍රශ්නයක්. මේක හරියට අර පලස්තීනයට එලෝ එලෝ ගහනවා ළමයි මරනවා පලස්තීනයේ අම්මලා මරනවා. හැබැයි ඒකට විරුද්ධව පෙළපාලි යනකොට ඇමරිකාවේ විශ්වවිද්‍යාල දරුවන් විශ්වවිද්‍යාල දරුවන්ට එලෝ ගහනවා අර මරණ එක කතා කරන්න නැතුව. ඒ වගේ තමයි මේක ලඝු කරන්න එපා කතෝලික සභාවට. මේ කතෝලිකයක ප්‍රශ්නයක් නෙවෙයි මේක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් ශ්‍රී ලාංකිකයක ප්‍රශ්නයක්. ඒ නිසා අනේ අපේ සීමා බෝධිය අපේ අරන්තලාව අපි නිකන් බෝධි පුතල් නිකන් හිටියා ඒකින්ද මේක ෂෝයි කියලා කියන්න බෑ. සීමා බෝධියත් අපේ අරන්තලාවේ හාමුදුරුවොත් අපේ මේ කතෝලික සභාවේ මේ මිනිසුත් අපේ. එහෙම නැතුව මේක ඉරිය දෑද ඉන්න කියොත් එම කවදාත් පසුවිසුර ලැබෙන්නේ නෑ. ඒ නිසා මූලාසන මන්ත්‍රීතුමියනි මේ වෙලාව වෙනකොට මේ පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ ජනාධිපතිවරු 3 දෙනෙක්ගේ නම් කියවෙනවා. මෛත්‍රීපාල ශ්‍රීසිර මැතිතුමාගේ නම කියවුණා. එතුමාට දැන් ඉතින් දිට්ඨ ධම්ම වේදනීය කර්මෙන්ද කොහෙද එතුමාට උසාවියෙන් දඬුවම් දුන්නා වගේම දැන් ස්වභාව ධර්මෙනුත් දඬුවම් දීලා මේ පාස්කු ප්‍රහාරේ විවාදයට එන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඡන්දෙත් අරගෙන කතෝලික සභාවේ කාලින උන්නාස සපෝට්ටේ ඡන්දෙත් අරගෙන ඒ පරිඳු කරලා
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න
ගෙදරම යන්න උනා. ඊළඟට රණවීර ක්‍රිෂ්ණ මැතිතුමා ඒද රණවීර ක්‍රිෂ්ණ මැතිතුමාට යන්න වෙනවාමයි. හේතුව මේ ප්‍රශ්නය පිළිබඳව කතා කරනකොට මේ ප්‍රශ්නයට වගකිය යුතු දේශපාලන නායකයන් 3 දෙනෙක්ගේ නම් උඩින්ම කියවෙනවා. ඒ 3 දෙනාගේ දෙන්නෙක්ට දඬුවම් ලැබිලා තියෙනවා. තුන්වෙනියට දඬුවම් කළ යුතුමයි. එහෙම දඬුවම් කරන්නේ නැතුව කවදාවත් මේ විඳිතයන්ට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා අවසානයේ සාධාරණ ඉෂ්ට වෙන්න නම් කාදිනුල්නාසිය කියන විදිහටම මේ ආණ්ඩුව ගෙදර යන්නට ඕනේ. මේ තුන්වෙනිට කියවිච්ච මේ රාජ්‍ය නායකයා දැන් රාජ්‍ය නායකයා
වෙලා අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා
මේ ඡන්දයෙන් නෙමෙයි එක එක අයගේ පිළිඳ පහල වෙච්ච මේ ජනාධිපතිතුමත් ගෙදර ගිය දවසට තමයි මේ ප්‍රශ්නෙට සාධාරණ ඉෂ්ට වෙන කියන කාරණා මතක් කරමින් මානිනර බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable සිවනේ සතුරේ සාන්තිර කනාතන් you have 12 minutes.
තවකි තරමිලංගම් තලවරවර්களே இந்த ஈஸ்டர் குண்டு தாக்கல் சம்பந்தமாக மீண்டும் ஒரு முறை இந்த சபையில் பேசி கொண்டிருக்கிறது. எதிர்க்கட்சியினரால் கொண்டுவரப்பட்டுள்ள விவாதத்திலே பேச வேண்டியிருந்தவனாக உண்மையில் இந்த ஈஸ்டர் படுகொலை தாக்குதல் என்பது யாராலும் ஏற்றுக்கொள்ள முடியாத மிக மோசமான தாக்குதல் நடந்து முடிந்து 5 வருடங்கள். உண்மையிலே 170க்கு மேல் 170 அறையிலே அதாவது மரணித்தவர்களும் திட்டமிட்ட மரணித்தவர்களை உள்ளடங்களாக வந்திருக்கிறது. 500 பேருக்கு மேல் காயப்பட்டார்கள். அதில் முக்கியம் என்னவென்றால் 15 நாடுகளைச் சேர்ந்த 45 வெளிநாட்டவர்களும் மாண்டு போனார்கள். அதை சர்வதேச ரீதியாக அமெரிக்கன் ஆஸ்திரேலியன் அதேபோல் இன்டர்போல் போன்ற போலீசாருடைய உதவியோடு அரசாங்கம் அதை ஆய்வு செய்தது. அதையிட்டு வேலைத்திட்டம் இன்னமும் இடம்பெற்று நான் நம்புகிறேன் உயர்நீதிமன்றத்திலே வழக்குகள் இடம்பெற்றுக் கொண்டிருக்கிறது. இருந்தாலும் இது ஒரு தேர்தல் ஆண்டின் அடிப்படையிலே எதிர்கட்சியினரும் சிலரும் இதை மாண்டு போன அந்த ஜீவன்களை மையப்படுத்தி இன்னமும் விவாதப் பொருளாக ஆக்கிக் கொண்டிருக்கிறார்கள். அதையிட்டு நாங்களும் பேச வேண்டியிருக்கிறது. அந்த அடிப்படையில் இந்த குண்டு படித்ததன் பின்னர் ஆணைக்குழுக்கள், விசேட பாராளுமன்ற குழுக்கள் என்று பல விடயங்கள் நடந்தேறி வந்திருக்கிறது. அதிலும் இங்கு எனக்கு முன்னர் உரையாற்றிய எதிர்க்கட்சி உறுப்பினர்கள் அந்த பாராளுமன்ற குழுவிலும் ஏன் இடங்களிலும் சாட்சியங்களை அளித்திருக்கிறார்கள். முக்கியமாக அதேபோன்று சிலர் அரசியலுக்காக என்னையும் கை நீட்டுவதை அவதானித்தேன். உண்மை அவர்களை பற்றி நான் கவலைதான் அடைய முடியும். ஏனென்றால் அவர்கள் இதை பற்றி நன்கு அறிந்திராமல் தேடி பார்க்காமலும் சொல்லுகிற விடயங்களாக அதை நாங்கள் முற்றாக மறத்திருக்கிறோம். இதற்கு முன் நான் சொல்லியிருக்கிறேன், எத்தனை விசாரணை வந்தால் நாங்கள் தயாராக இருக்கிறோம் என்று. அதுபோன்று இங்கு பலவிதமான கேள்விகள் எழுப்பப்படுகிறது. அதிலும் சில விடயங்களை தொட்டும் தொடாமலும் அவர்களுக்கு சாதகமான விடயங்களை மாத்திருந்தான் கேள்விகளாக கேட்பதை நான் அவதானித்தேன். அதிலே எதிர்க்கட்சியில் இருக்கிற அனுரகுமார் திசாநாயக்கம் மாத்திரம் ஒரு சிறப்பான கருத்தை சொன்னார். பொறுப்பில் இருந்து தன்னுடைய கடமையை செய்ய தவறியவர்கள் எல்லாம் தண்டிக்கப்பட வேண்டும். என்னுடைய பார்வையும் அப்படித்தான். பொறுப்பை தட்டி கழித்தவர்கள், உங்களுக்கு தெரியும், 2012 இருந்து மெல்ல மெல்ல இந்த மத பயங்கரவாதம் சார்ந்த விடயங்கள் வெளியே வர துவங்கியது. அதற்கு பௌத்த பேரினவாத சில சாதுக்களும் பேசினார்கள் கடும்போக்காக. அதையொட்டி முஸ்லீம்கள் செறிந்து வாழுகிற கிராமங்கள் ஆங்காங்கே சில விடயங்கள் நடக்க துவங்கிவிட்டது. அந்த நேரத்தில் உலகத்திலே ஐஎஸ் அமைப்பு பிரம்மாண்டமான ஆழ்படையணியோடு பொருளாதார பலத்திலே உச்சத்தை தொட்டு பல போராட்டங்கள் உலகத்திலே சிரியாவிலே ஈரானிலே அங்கு இங்கே இடம்பெற்றுக் கொண்டிருந்தது. லட்சக்கணக்கானவர்கள் அதில் பங்கு பெற்று மாண்டது மாநிலத்தில் நாங்கள் அறிவோம். அந்த நேரத்தை மையப்படுத்தி தான் இங்கும் ஒரு ஆட்சி மாறம் இடம்பெற்றது. அப்பொழுது ஆட்சியை பொருட்படுத்தவர்கள் இதை சரியாக கண்டுகொள்ளவில்லை. அவர்கள் தங்களுடைய ஆட்சியை பலப்படுத்த வேண்டும் என்று இங்கிருக்கின்ற தமிழ் தேசிய கூட்டமைப்போடு அவர்களுடைய கதையை கேட்டு பின்னால் ஒரு பக்கமும், அதுபோன்று முஸ்லீம்கள் எல்லோரும் ஒன்றாக பார்த்ததன் காரணமாக இஸ்லாமிய தலைவர்களையும் பாதுகாக்க வேண்டும் என்று அவர்களுடைய கருத்துக்கும் இடம் கொடுத்துக் கொண்டு ஆட்சி நடத்தி கொண்டிருந்தார்கள். அதிலான ஒரு நல்ல உதாரணம் எங்களுடைய இப்பொழுது நீதியமைச்சர் விஜயதாஜ ராஜபக்சே அவர்கள் 2017-18 இதை அழகாக சொல்லியிருந்தார். அந்த நேரத்தில் அதை யாரும் கண்டுகொள்ளவில்லை. பின்னர் தான் இதை ஒரு மிகப்பெரிய பிரச்சனையாக பார்த்தாலும் குண்டு படித்ததன் பின்னர் அந்த நேரம் அவர் தெளிவாக சொன்னார், திட்டம் சிந்தப்போகிறது என்றெல்லாம் அழகாக சொல்லியிருந்தார். அதேபோன்று இங்கே பிரதானமாக சணல் போ சம்பந்தமாக பேசுவார்கள். உண்மையிலேயே சணல் போ என்பது அறியப்படுற இந்த நிறுவனம் என்றது கிட்டத்தட்ட இந்த யுத்தம் முடிந்த பின்னொரு அறியப்பட்ட நிறுவனம். ஆனாலும் 100 வருடங்கள் எட்டுகிற வீரேஸ்வரி ஊடகத்திலே நீங்கள் பார்த்தால் தெரியும், இப்பொழுதும் இருக்கிறது அல் பத்ததி அவர்கள் 18 நிமிடத்துக்கு அதிகமான நேரம் இந்த குண்டுபடிப்பை தான் உரிமை கோரி எப்படி நடந்தது என்று அவர்களை பாராட்டி இருப்பார். என்னுடைய போனிலையை நான் இப்பொழுது வைத்துக் கொண்டிருக்கிறேன், என்றால் தேவைப்படுவது விவாதத்துக்கு தேவைப்படும் என்று. அதேபோன்று இந்த குண்டுபடிப்பிலே மரணித்த 8 பேரை வைத்து சத்தியபிரமன் செய்து உரையாற்றுகிற பொழுது சகரானவர்கள் அழகாக வாக்குமூலத்தை சொல்வார், நான் இஸ்லாத்துக்காக மரணிக்கிறேன், அல்லாஹ்வுடைய கொள்கையை பின்பற்றி மரணிக்கிறேன், என்னுடைய ரத்தம் சதை எல்லாத்தையும் நான் அதுக்காக அர்ப்பணிக்கிறேன், நிச்சயமாக ஒரு போராட்டத்துக்கான ஆரம்பம், மதத்துக்கு எதிரானவர்கள் எல்லோரும் காவிர்கள், மாற்று மதத்தைச் சேர்ந்தவர்களும் கொல்லப்பட வேண்டும், ஆஸ்திரேலியாவிலே தங்களை கொண்டு விட்டு இலங்கைக்கு வருகிற சுற்றுலா பயணிகளை எல்லாம் கொல்லுங்கள், கண்டிடத்திலே கொல்லுவதுதான் எங்களுக்கு அல்லாஹ்வால் வழங்கப்பட்ட கட்டளை என்ற அழகாக வாக்குமூலம் அளித்திருப்பார். இவையெல்லாம் கடந்து சிறிய சிறிய துண்டு விடயங்களை மாத்திரம் பிடித்துக் கொண்டு பேசுகிற ஒரு நிலைமையை பார்த்து எங்களால் என்ன செய்ய முடியும்? அதிலும் எதிர்க்கட்சி தலைவர் அப்பொழுது ஆளுங்கட்சியில் இருந்தார், அமைச்சராக இருந்தார், அவருடைய படை பட்டாளங்களை கொண்டு இதெல்லாம் கணிக்காமல் இப்பொழுது வந்து இப்படி சொல்ல, அதிலே சணல்வோ பற்றி சொல்லி நான் இடையிலே விட்டுவிட்டேன். சணல்வோவிலே காட்டுகிற பொழுது சரியான கிசுகிசுப்பான ஒரு நாடகம் அது. அதிலே இலங்கையைச் சேர்ந்த ஒரு பிரபலமான ஊடகவியலாளர் சுகந்த தேசப்பிரிய அந்த டைரக்டரும் கேட்பார், இதை நீங்கள் என்ன ஆதாரத்தை முன்வைத்தீர்கள் என்று. அவர் சொல்வார், ஒன்றுமே இல்லை என்று. ஏனால் அதை கூப்பிடுன்னு சொன்னால் அதை ஒட்டி என்னுடைய பெயரை முழுக்க சிந்தித்து பார்க்க வேண்டும். இதிலே சர்வதேச ரீதியாக நடைபெற்ற விசாரணைகள்
பார்லமெண்ட் குழுவில் இடம்பெற்ற விசாரணைகள் ஏனைய விசாரணைகளை எங்களுடைய பெயர் சொல்லப்படவில்லை. நாங்களாகத்தான் நான் சிறைச்சாலையில் இருந்தேன் என்ற அடிப்படையிலே அங்கு வந்த இளைஞர்கள் அவர்களுடைய எண்ணங்கள் அவர்களுடைய செயற்பாடுகள் அவர்கள் பயிற்சி பெற்ற விஷயங்கள் நவர் மூலம் எப்படி உரையாற்றினார் அவருடைய எண்ணக்கரு என்ன என்பதையெல்லாம் நான்தாக போய் ஜனாதிபதியால் அமைக்கப்பட்ட ஆணைக்குழுவை சொன்னேன். அதன் பின்னரும் இப்பொழுது இடம்பெற்று முடிந்திருக்கிற ஜனாதிபதி கமிஷனில் என்னுடைய சணல்மோ சம்பந்தமான விடயங்களை அந்த தலைவரிடமும் குழுவிடம் போய் நான் ஒப்புவித்து வந்திருக்கிறேன். ஆக இத்தனை குழுக்களை போட்டாலும் உண்மை உண்மையாகத்தான் இருக்க முடியும். ஆகையால் தான் நான் சொல்கிறேன், தேவையில்லாத விடயங்களை இங்கு பேசி வீணாக நேரத்தை அடிக்காமல் ஒரு பொறுப்பு மிக்க சட்டசபையாக ஒரு பாராளுமன்றமாக இந்த பாராளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டிருக்கிற பாராளுமன்ற குழு அறிக்கைகளே மிக தெளிவாக சொல்லப்பட்டிருக்கிறது. இன்னமும் மகாவிஷன் சம்பந்தமாக இன்னமும் மேற்கொண்டு ஆராய வேண்டும். காத்தாங்குடி போன்ற நகரங்களிலே எப்படியெல்லாம் இது பரவி வந்திருக்கிறது என்பதை இன்னும் அடையாளப்படுத்தி அதுக்கான மேலத்திட்டங்களை பார்த்துக் கொள்ள வேண்டும். பாதுகாப்பை பலப்படுத்துவதற்கான கட்டமைப்புகளை இன்னும் வேகப்படுத்த வேண்டும், துரிதப்படுத்த வேண்டும், தொழில்நுட்ப ரீதியாக உயர்த்த வேண்டும் என்று சொல்லியிருக்கிறது. அதேபோன்றும் இந்த இஸ்லாத்தின் பேரால் இடம்பெற்றிருக்கிற தாக்குதலை சிலர் கவலையாக பார்க்கிறார்கள். நானும் இஸ்லாமிய மக்கள் வாழ்கிற மாகாணத்திலே வாழ்கிறேன் அடிப்படையில் நாங்கள் தனிப்பட்ட ரீதியாக யாரையும் முறப்பணிச்சு கொண்டு பார்க்க முடியாது, பார்க்கவும் இல்லை. ஆனாலும் நான் இதனுடைய பெயர்கள் என்ன, எங்கிருந்து ஆரம்பித்தது, இந்த மகாபிஷம் என்பது எப்படி மத்திய கிழக்கிலே சென்று வீரியம் பெற்றிருக்கிறது என்று ஆராய்ந்தேன், அறிந்தேன். அதை ஜனாதிபதி ஆணவுக்கும் சொன்னேன். இன்று கூட நான் எங்களுடைய தமிழர் ஒரு புத்தகத்தை அடித்து வெளியிட்டிருக்கேன். ஏனென்றால் அதனுடைய நோக்கம் என்னவென்றால் இதனுடைய பேர் எங்கே இருந்து ஆரம்பித்தது, சாமானியமாக எங்களுடைய கிராமங்களிலே வர்த்தகம் செய்து வாழ்ந்த எங்களுடைய தாய் சந்தைகளோடு உறவாடி வாழ்ந்த எங்களுடைய வீடுகளில் வந்து பழகியவர்களுக்கு ஒரு பிரிவினர் எப்படி இப்படி வடிகுண்டை தாங்கி மரணிக்கிற அளவுக்கு சென்றார்கள். உங்களுக்கு தெரியும், ஜமாத்தே இஸ்லாமியுடைய தலைமைச் செயலர் இருக்கிற திவட்டகுட போன்ற பகுதி அல்ல, போலீஸ்காரர்கள் போகிற பொழுதே ஒரு கற்பிணி தாயார் குண்டை படிக்க வைத்து மரணிப்பார். இப்படியான உளவியல் அப்படியான வேகம் எப்படி இந்த இளைஞ ஜோதிகளுக்கு பூத்தப்பட்டிருக்கிறது, இதை எடுத்து ஆராயாமல் இதை கூர்ந்து அவதானித்து இதுக்கான திட்டங்களை வகுத்து இலங்கையை ஒரு சமாதானமான ரத்தம் ஓடாமல் எதிர்காலத்தில் இப்படி சம்பவம் நடக்காமல் ஏதோ பாராளுமன்ற தேர்தல் ஒன்று வரப்போகிறது, ஜனாதிபதி தேர்தல் வரப்போகிறது, ஜனாதிபதி தேர்தல் வந்தவுடனே நாங்கள் ஆட்சி வந்தால் இதை விசாரித்து பிடிப்போம் என்றால் யாரை எங்கு கொண்டு செலுத்துவது? சர்வதேசத்திலே பேர் புகழ் பெற்ற எத்தனையோ பிரிவுகள் இதை எதிர்கொண்ட பிரிவினர் வந்து அறிக்கை கூட நம்பாமல் அனுரகமத தசாநாயக் அவர்கள் அரசியலுக்காகவும் சஜித் பிரேமதாஸ் அவர்கள் அரசியலுக்காகவும் இவர்கள் நான் ஏற்கனவே சொன்னேன் திட்டங்களுக்கு பொறுப்பு கூற வேண்டிய சில தப்பிச்சென்று விளையாடுகளே அரசியல் தஞ்சம் அடைவதற்காகவும் இவர்களுக்கு வழங்குகிற தகவல்களை துண்டை பாலை பிடித்துக் கொண்டு தொங்குகிற நிலைமையை தான் இந்த பாராளுமன்றத்திலே பார்க்கக்கூடியதாக இருக்கிறது. ஆக ஒரு பொறுப்புமிக்க பாராளுமன்றத்துடைய பணியை நாங்கள் நிறைவேற்ற தவறிக்கொண்டிருக்கிறோம் என்பது வாதம். அந்த அடிப்படையில் இது கடந்து முடிந்திருக்கிற இந்த மிக மோசமான கவலையான விஷயத்திலே 400 அதிகமான காயப்பட்ட உறவுகள் இருக்கிறார்கள். அதிலே நான் நம்புகிறேன் 100 அதிகமான இன்னும் இயங்க முடியாமல் இருக்கிறார்கள். அதை பார்க்கிற பெற்றோர்களுக்கு உளவியலாக தாக்கமும் கோபமும் இயலவாக எழுந்திருக்கிறது. இவற்றுக்கு முற்றுப்புள்ளி வைக்குமாக இருந்தால் நான் நம்புகிறேன், இந்த பாராளுமன்றத்தை நம்புகிறேன், அதே போன்று இலங்கை நீதித்துறை நம்புகிறேன், நிச்சயமாக நடந்து கொண்டிருக்கிற வழக்கிலே சரியான தீர்ப்புகள் அளிக்கப்படும். ஆக அந்த தீர்ப்பை சரியாக இடம்பெறுவதற்கு நாங்கள் ஒரு ஒத்துழைப்பு, மாறாக விமர்சனங்களை செய்து ஆட்சியை பிடித்து மரணித்து கிடக்கிற ஜீவன்களுடைய பலியை இன்னும் கூட்டிக் கொண்டு நாங்கள் தேர்தலுக்கு செல்வது சால பொருத்தமில்லாத விடயமாக தான் பார்க்கிறேன். இந்த நேரத்திலே சில விடயங்களை நாங்கள் இங்கு சுட்டிக்காட்டாமல் இருக்க முடியாது. என்னுடைய புத்தகத்திலே நான் குறிப்பிட்டிருக்கிறேன், அதிலே ஐஎஸ் தீவிரவாதிகளால் கொலை செய்ய தேடப்பட்ட ஈஸ்டர் படுகொலை சம்பந்தமாக இருக்கிற சர்மிளா செய்திங்கிற ஒரு ஊடகவியலாளர் முஸ்லீம் புத்திஜீவிகளுக்கு ஒரு விடயத்தை சுட்டிக்காட்டியிருப்பார். அவருடைய 108 பக்கத்திலே முஸ்லீம் சமூகத்தின் மீது உள்ள வெறுப்பை சாதாரணமாக கடந்து செல்வதற்காக புத்திஜீவிகள் தங்களுடைய விமர்சனத்தை மேற்கத்தேய விமர்சனங்களாக என்று சொல்லி நழுவி தப்புகிறார்கள். இது மிக கடுமையாக அவதானிக்க வேண்டிய விஷயங்கள். இப்பொழுதும் சஹ்ரான் அவர்கள் பயங்கரவாதி என்று தப்பிவிட்டு செல்கிறார்கள். ஆனால் 2017 2018 ஆண்டு அவர் உறக்க குரலே குரல் கொடுக்கிற பொழுதோ துவசமாக பேசுகிற பொழுதோ அந்த சஹ்ரானோட போது ஒப்பந்தம் செய்தவர்கள் படமளித்தவர்கள் அங்கு போய் அவருடைய காயப்பட்டவருக்கு மருந்து போட்டவர்கள் எல்லோரும் வந்து இன்னமும் அதையிட்டு கவலை கொள்ளாமல் பேசாமல் ஏதோ முன்னாள் ஜனாதிபதி புத்தகத்தை வெளியிட்டார், அந்த விடயங்களை பற்றி எல்லாம் பேசிக் கொண்டிருக்கிறார்கள். ஆக பொறுப்புள்ளவர்களாக இதிலே வந்து நடித்து விட்டு தங்களுக்கு மாத்திரம் தேவையானவற்றை பாதுகாக்கிற நிலைமையை தாண்டி ஒட்டுமொத்தமான நாட்டை பற்றிய எதிர்காலத்தை சித்தஞ்சிந்தாமல் இருப்பதற்கு நாங்கள் ஒரு முயற்சிக்க வேண்டும். ஏனானது குறிப்பிட்டு சொன்னால், இங்கு இருக்கிற எல்லோருக்குமே தெரியும், நான் முதல் ஒரு பயங்கர அமைப்பில் இருந்தேன் என்று, விடுதலை போராட்டத்தில் இருந்தேன், சேர்ந்தேன், பயிற்சி எடுத்தேன், எல்லாருக்கும் தெரிந்தபடியும் அதை யாரும் மறக்க முடியாது, என்னை பற்றி தெரிந்த எல்லோருக்கும் தெரியும். ஆக நான் முன்னாள் விடுதலை போராட்டத்தில் இருந்தேன் பேக எல்லாவற்றையும் அள்ளி தலையிலே கொட்ட முடியாது. அதுபோன்று இந்த தமிழ் தேசிய கூட்டமைப்பில ஜேபிஐ கூட முன்னாள் ஆயுதம் தூக்கியவர்கள் இங்க இருக்கிற புலட்டை சேர்ந்த டெலோவை சேர்ந்த பல இருக்கிறார்கள். ஆனாலும் ஒரு பிஞ்சு பிள்ளை
போல
தேவையில்லாத கருத்துக்களை மக்கள் மத்தியிலே குழப்புவதை நாங்கள் அறிகிறோம். ஆனாலும் உங்களுக்கு தெரியும், கடினமான சூழலிலிருந்து மக்கள் என்னை பிள்ளையான் யார் என்பதை அறிந்தார்கள். இன்னமும் எதிர்காலத்திலே நாம் யார், நாங்கள் எங்கு நிற்கிறோம் என்னை அறிந்துதான் நான் அரசு செய்கிறேன். ஆக கிழக்கு மாகாண மக்களுடைய பணியிலே நாங்கள் சிறப்பாக இயங்குவோம், சரியானவற்றை சரியாக பேசுவோம், தேவையில்லாத ஆதாரமற்ற விமர்சனங்களையும் வீண்வாதங்களையும் இந்த பாராளுமன்றத்திலே சொல்லி அழகாக உங்களுடைய தாய்மொழியிலே சிங்களத்தில் பேச முடியும் என்று சிங்கள மக்களை குழப்ப வேணாம் என்று சாணக்கியம் போன்ற சிறுபிள்ளைகளுக்கு சொல்லி முடித்துக் கொள்கிறேன். நன்றி, வணக்கம்.
Thank you.